මෙතක මේ දීකිරි හෝ විතර යන කණේට යන්නේ
නැහැ.
ඒක පස්සේ කිරිම මිදුනනම් මේ කිරි අපිට කන්න පුළුවන්. මේ කිරි කියනමසක දැන් කිරි යන කණේට විතර යන කණේටවත් යන්නේ
නැහැ. එහෙම.
ඒකෙම ගිතෙල් හැදුවාම කිරි යන කණේටවත් දී යන කණේටවත් යන්නේ නැහැ. තුනම එකවර නැහැ. දැන් දෙවියන අවස්ථාවම තමයි මේ දී හෝ ගිතෙල් වෙන්නේ. නමුත් කිරි යන ගණේදී දී හෝ ගිතෙල් කියන එක කම්බ වෙන්නේ නැහැ. තේරෙන්නේ
නැහැ.
ඔබට කිරි යන ගණේට යනවා. ඒ වගේ කිරි වගේ තමයි කාමවචර මට්ටමේදී රූපවචර අරූපවචර මට්ටම් ගණේට යන්නේ. කිසිම චිත්තචෛතසිකයකට. හම්බ වෙන්නේ නැහැ. ඒ මට්ටමේ කාම මට්ටමේ තියෙන කෙලෙස් ගෙවල 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 වහම මතු වෙන මට්ටම තමයි ඊගාවට රූපවචර මට්ටම. කිරිම නිදුනහම දී උනාව. එතකොට කිරි යන ගණේට යන්නේ.
එතකොට අනාගාමී මට්ටමින් එහා වගේ නේද?
ඔව්. එතකොට අනාගාමී
කාමවචර
මේ සාසනයෙන් බැහැර වුණත් ධ්‍යාන මට්ටමට එනකොට රූපවචර මට්ටම. එතකොට මේ කාමවචර මට්ටම නෙමෙයි. ඒ මට්ටමටත් හම්බෙන අරමුණ වල නොරවටි නොරවටි තව උඩට යනකොට තමයි ඔය ආනිජ්ජාපි කියන මට්ටම. ආනිත්‍ය කියන්නේ නොසෙල් වෙන ස්වභාවයෙන් යුක්ත. ඒ නිමිත්ත මේ වගේ අපිට ඔය සිතුවිලි ඇති වෙලා නැති වෙනවා වගේ නිතරම ඇති වෙලා නැති වෙන මට්ටමක් නෙමෙයි. ඇති බවටම හම්බ වෙනවා. අන්විලාර. ඒක කොච්චරද කියනවා නම් මේ ජීවිතයේ ඒම වෙලා ඒක හොයන්න බෑ. Tamanta ප්‍රතිපක්ෂයක් හම්බ වෙන්න. Taman ඇති බවට හම්බ වෙන. ඒ කියන්නේ තම අවකාශ ස්වභාවයෙන්ම තමන් වෙලා තමන් අවකාශ ස්වභාවයෙන්ම වෙලා මිසක ලේසි නෑ ඒකට වෙනම මොන නැතුව ගියොත් හොයාගන්න
නිමිතියෙන් නැතුව
ප්‍රතිපක්ෂයක් හම්බ වෙන්නේ නැතුව අපිට තමන් ඉන්නවා කියන පැවැත්මම පැවැත්ම වුණ ආනිජ්ජාපි ආනිජ්ජාපි කියන එක මේ කියන නොසෙල් වෙන අපිට වගේ කුසල කුසල නැත්තම් අනිත් වගේ නිමිති
එන්නේ නැහැ.
ඒකෙන් ඇවිල්ලා මාරු වෙන මට්ටම. අනික මේ මට්ටම අපිට හම්බ වෙන්නේ නැහැ දැන්.
එහෙම.
ඉතේ මොන්න තරම් ගැඹුරු මට්ටමකට ගියා තාම කම්. උපාරු මට්ටම් නම් මේ හම්බ වෙන්නේ
නැහැ. දැන් දැන් අපි සසර යන්නේ මේ අවිද්‍යා කර්ම සංඥා ආහාර දින මේ හේතු දිගේ ඇත්ත දන්නේ නැතිකම නිසානේ. දැන් ඒක අපිට දැනෙනකොට දැනගන්න දැන් අපිට තේරෙනවානේ මෙන්න මේ අවිද්‍යාව නිසා තමයි අපිට අම්මව තාත්තව කෙනෙක් කියලා හම්බ වෙන්නේ. ඊට පස්සේ අපි ඒක හිතන්නේ. එතකොට මේ ටික තේරෙනවා කියන්නේ යම් කිසි නුවණකට දැන් තේරෙනවා කියනකොට එතකොට දැන් අපිට තේරෙනවානේ අපි විදින්න අපි ලෝකේ හැදෙනවා කියන එක. මානසික ලෝකේ හැදෙනවා කියන එක එතකොට තේරෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා කියලා මේ අවිද්‍යාව නිසා තමයි අපිට මෙහෙම කෙනෙක් හම්බ වෙන්නේ කියලා ඒකත් තේරෙනවා. ඊට පස්සේ ඒකට හිතන එක නේ දැන් අවිද්‍යාව නිසා කර්ම කියන්නේ ඒක ඇත්ත නොදන්නකම නිසා අපි කෙනෙක් හෝ බුද්ධරී කියලා හිතෙනවා. හිතනකොටම ඒකට කාසයි දෙනවා. එතකොට එහෙම ඒක තේරෙනකොට ගන්නහද මේ හේතුව නිසා යන්නේ කියලා සම්මුත වැටෙනවා. ඒ වැටෙනවා කියන්නේ එතකොට සසර ආපු හැටි කියන්නේ මෙන්න මේ ඇත්ත නොදන්නකම නිසා කියලා ඒකත් මේ වැටෙනකොට ගන්නහද ඉතින් තව දුඟ
සම්මා පිටේ හත අම්බුවෙන් දුන්නේ යථා භූත ඥානය. ඒ කියන්නේ ඒවන් තිබුණ දුරදසාකාර යථා භූත ඥාන සම්පූර්ණ සුසුම් තමයි කියන්නේ. අපි ඉස්සරහම සිතලා
පන්නේ.
මොකද අපිට යමක් හිතේ කියලා තේරුම් පමණකින් ආශ්‍රයක් ඡේවෙන්නේ.
එතන හේතුඵල ධමයක් වශයෙන් දැක්කොතින්
ස්වාමී ආශ්‍රක්ෂේ වෙන්නේ අනත් මම එක පැහැදිලි කරලා දෙන්නම් කිසියම් වෙලාවක මේ අවිද්‍යා කර්මයෙන් හටගත්තු දෙයට භූමියක් නොදෙන්න ඕනේ. අන්න ඒකට නෝනා වූ තමයි යාට මේ සමාධිත්‍යයට හේතු ටික ඇති වෙන්නේ.
ස්වාමීන් වහන්සේ එතන ස්පර්ශයේ මනසයි ධම්මයි මනෝවිඤ්ඤාණය ස්පර්ශය නිසා නිතර ධර්ම ආරම්භණයක් එන්නේ. ඒක දෙකලේ ඒක හේතු ප්‍රත්‍යයෙන් කියලා දෙකලා හරියන්නේ නැහැ.
හරියන්නේ එයාට මානසත් ධම්ම මනෝවිඤ්ඤාණය ත්‍රක් නෙමෙයි. ඇහැ රූප චක්කු විඤ්ඤාණය කන ශබ්ද සෝත විඤ්ඤාණය මේ අටලොස් ධාතුව ගැනම නොවන තියෙනවා. ඊට පස්සේ අටලොස් ධාතුව ගැන නුවණයි අටලොස් ධාතුව ඇත්ත නොදන්නාකම නිසා නොදන්නා අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගන්න පංච උපාදානස්කන්ධයත් ගැන නොවන. එහෙම දෙපැත්තක් තියෙනවා. ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධය කියන මේ දෙකම පැහැදිලි වෙන්න ඕන යාට. දැන් අපි දන්නේ පංච උපාදාන ස්කන්ධයනේ. නමුත් ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ කියන දෙකම අපිට පැහැදිලි වෙනවා.
يعني ස්කන්ධ කියන්නේ මේ දැනුම තියෙනත් ඕනේ මෙහි.
ඔය ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා තණ්හා කර්ම හේතු කරගෙන පංච උපාදාන ස්කන්ධය හැදෙන හැටි. අරදතුල ඒක මම පැහැදිලි කරලා දෙන්නම්කො කරුණ.
පටිච්ච සමුප්පාද අනු එතන සිද්ධ වෙන ක්‍රියාවලියක් කියනකට හරියන්නේ
නැහැ. හරියනවා මෑණි පටිච්ච සමුප්පාදේ හරියට දැක්කන දකිනකොට ඒකයි දැන් අවිද්‍යාව නිරුද්ධ වෙන්න විද්‍යාව උපදින්න ඕනේනේ. කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාරන එතකොට අවිද්‍යාව යෙදෙන්නේ මොකේද කියන එක බලන්න එක. මොකක් නොදන්නා කමද අවිද්‍යාව කියන කාරණාව හොයන්න ගියාම හම්බ වෙනවා ඇත්තම පවතින දේ. ඒ කියන්නේ අපි හිතුවත් නැතත් අපි දැක්කත් නැතත් මේ සංකත ධාතුවේ සැබෑම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි කියමු රහතන් වහන්සේ නමකට ආශ්‍රයක්ෂය කරගත්ත කෙනාටත් හම්බ වෙන ඇත්තක්
තියෙනවා.
එතකොට අන්නේ ඇත්ත ටික තේරුණහම තමයි මෙන්න මේ ටික නොදන්නාකම නිසා නේද අපි මෙන්න මේ ටික හදාගන්නේ කියලා. එතකොට මේ හදාගත්ත ටිකට ආහාර තියෙන්නේ මෙන්න මේ නොදකීව මුල් කාරණාව කරගෙන කියලා නුවණක් එන්න ඕනේ. එතකොට තමයි යාට පුළුවන්කම තියෙන හැම වෙලාවෙම සම්මා දිට්ඨිය ඇත්ත බලබල ඇත්ත බලබල මේ හදාගත්ත ලෝකෙට ඉඩ නොදෙන පංච උපාදාන ස්කන්ධ ලෝකෙට ඉඩ නොදෙන්න පුළුවන්කම තියෙන. එතකොට
ඉතුරු වෙන්නේ නැහැ.
ඔව් මොකද යාට සිහි කළාට යන්න පුළුවන් කමක් නැහැ බාහිර තියෙන ඇත්ත වෙන්න.
ඇත්ත උපාදානයේ ඉතුරු වෙච්ච දෙයක් නේ. එතකොට ඇහැ රූප දෙකේ ඇත්ත දැනගැනීම තමයි ඉන්නේ. ඇහැ කියන්නේ මොකද්ද රූපය කියන්නේ මොකද්ද මේ දෙක නිසායි මෙහෙම එකක් අටකට කිදයි තේක නෝන ඇති වෙච්ච කෙනාට මේ මේ ඉපරසායතන හැයත් දන්නේ.
ඇත්ත ගන්න.
නැත්තම් තියෙන දෙයක් බලන් යන්න පුළුවන් සිහි කළා.
අංගුරු ආවම අපි පොඩ්ඩක් නිකන් කතා කරමු. කොහොමද දැන් මේ හැම එකක්ම හිතේ කියලා හරියන්නේ
නැහැ. ඒක ඇත්ත පින්නන්නේ.
ඔව්. මේ හිතේ කිව්වට කමක් නැහැ Tamanට සී වෙන දේ. හිතට මෙහෙම එකක් ආවේ කොහොමද කියන එක පෙන්වන්න ඕනේ.
පිර අවිද්‍යා සංකාරය නිසා නිවෙන්නේ.
එහෙම වචනෙන් හරියන්නේ නැහැ Tamanම තමන්ගේ ඇස් ඉදිරි පිටේ මෙන්න මෙහෙම දෙයක් එද්දි මෙන්න මේ වගේ තමාගේම මෙන්න මෙහෙම හැසිරීමක් නිසා මෙන්න මේ කාරණාව ඇති වුණේ. එහෙම නැත්නම් ඇති වෙ නැති වෙන එක නැතිවීම බැලුවට මේක ඇති වෙච්ච හේතුව හම්බ වෙන්නේ නැහැ අපිට. අපිට කෙනෙක් හෝ පුද්ගලයෙක් දෙයක් ගැන මතකයක් තියෙනම් මතක් වෙනකම මනස පිළිබඳ වූවක් තමයි. නමුත් මේක මනස පිළිබඳ වූවක් කියන එක බැලුවා කියලා ඒක ඇති වෙච්ච හේතුව හම්බ වෙන්නේ.
ඇති වෙච්ච හේතුව
හම්බ වුණොත් තමයි යාට මෙන්න මේ වගේ වැරදකිනේ මෙයා හැදිලා තියෙන්නේ කියන මොහොතේ. එහෙම නැති වුණොත් අර මෝහය එහෙමම හැඟ වෙනවා. අර හිතේ උපදින විතරකයන් බලනකොට සමාධියක් එනවා. කෙලෙස් తాවකාලිකව යට වෙනවා ටික ටික. නීවරණ ධර්ම අඩු වෙනවා. නමුත් ප්‍රධාන ලක්ෂණයක් තියෙන හොයාගන්න. මොකක්ද? මේ බාහිර භෞතික දේ අරඹය තින වටිනාකම අඩු වෙන්නේ නැහැ මනසේ. ඒ වෙලාවට සමාධියක් ඇති වෙනවා. දරුවෙක් දැක්කම දරුවා කලින් දැකපු වටිනාකම එහෙමම. මුදලක් දැක්කම මුදලේ වටිනාකම එහෙමම. ලෝකේ වටිනාකම ගෙවෙන්නේ
නැහැ.
උත්තාවකාලික තදංග වශයෙන් කෙලෙස අඩු වීමක් වෙනවා. අනුසය ගෙවෙන්නේ නැහැ. අනුසය කියන්නේ වටිනාකම ගෙවෙන්නේ නැහැ. අර හේතුව දැක්කොත් තමයි මේ වටිනාකම ගෙවෙන්නේ.
කර්ම
ලෝකයේ ස්වභාවය.
ඈ
හේතුව කියන්නේ හේතුව කියන්නේ අපිට ඉදිරියට එන හේතුව දකින්න ඕනේ
නෑ. අපිට ලෝකයේ හදපු හේතුව දකින්න ඕනේ අපි තුල. කියමු දරුවෙක් කියලා දකිනකොට දරුවට වටිනාකමක් අපේ තියෙනවා නම් වටිනාකම කවදාවත් නැති වෙන්නේ නැ මේ වටිනාකම ඇති වෙච්ච හැටි තේරුම් නොගෙන.
ඒක භාවනා ටික ටික කරනවා. ඊතර බුදුහාමුදුරගේ දේශනා ආනෝ.
එතන භාවනා කරනකොට හැබැයි මේ ක්‍රමය වෙනස් කරන්න එපා. මේක මොකද මාර්ග ගොඩක් නැහැ, සම්මාදිට්ඨි ගොඩක් නැහැ. සම්මාදිට්ඨියට එන්න නොයේ ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් සම්මාදිට්ඨි නැත්තම් ඇත්ත ඇති හැටි දකින්නවා කියන එක එකමයි. කියන ඇත්තවල් ගොඩක් නැති නිසා ඒතික ඉස්සෙල්ලාම හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳම ලක්ෂණයක් තමයි තමන්ට දුක ගෙවෙනවා කියන එක පිනිපිනි කටයුතු එකක්. උත්සාහවත් වෙන කෙනෙකුට නොබෝ දවසක් ආඩුම ගන්න දවස් 3-4කට වඩා යන්නේ පෙනෙන මට්ටමට එන්න ක්‍රමයේ නිවැරදි නම්. එතකොට එතනදී මේ කරුණු ගොඩාක් සියුම්. ඒ සියුම් නිසා මේ තමයි තේරුම් ගන්න ටිකක් අපහසු. හොඳට නුවණක් තියෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්තම් ලෝකෝත්තර සම්මාදිට්ඨියකින් විතරයි ක්ලේශ අනුසය දුරු වෙන්නේ. අනිත් ඕනම ක්‍රමයකට කෙලෙස් අඩු වෙන්න පුළුවන්. කෙලෙස් නැති වෙනවා. නමුත් ක්ලේශ අනුසය කියන එක කවදාවත් දුරු වෙන්නේ නැහැ. ක්ලේශ අනුසය නැති වෙන්නේ නැහැ. එතකොට මම ඉස්සෙල්ලාම කරුණ ටිකක් කියලා දෙන්න. එතනදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින යතහ භූත ස්වභාවයක් තියෙනවා. ඒ යතහ භූත ස්වභාවය ලෝකෙට වැහිලා ලෝකය කියන එක පවතින්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇතුළේ. ඒ ලෝකයට මේ යතහ භූත ස්වභාවය හසු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අන්නේ යතහ භූත ස්වභාවය අහල කල්යාණ මිත්‍රයන් දැනගන්න ඕනේ. ඒක අහල දැනගත්තාම මේ අවිද්‍යාව හෙළි වෙනවා. නැත්නම් ලෝකයේ ඇති වෙච්ච හැටි තමන්ට තේරෙනවා. ඊට පස්සේ ලෝකගාමිනී අරමුණ නැත්නම් ලෝකේ අනුව ගිය අරමුණු සිහි වෙන වාරයක් ගානේ ඒ අරමුණ ඇති උනේ කොහොමද කියලා පෙන්වන එක විතරයි විදර්ශනාව කියන්නේ. මේකට යුත්තේ එහෙම නැතුව කවදාවත්ම කිලිස් දුරු වෙන්නේ නැහැ. අපි කිව්වොත් දැන් උපමාවක් ගත්තොත් මෙන්න මේ ටික හොඳට අහගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇහැ පිළිබඳව නොදැන, රූපය පිළිබඳ නොදැන, චක්කු විඥානය පිළිබඳ නොදැන, චක්කු සම්පස්යෙන් උපන්න ධර්මය පිළිබඳ නොදැන දුක් කෙලවර කිරීමක් වෙන්නේ නැහැ. දුක් කෙලවර කරන්නට අභෞගයයි. ඒ කියන්නේ තණ්හාව ගෙවෙන්නේ නැහැ.
එතනදී ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මුදු අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයටයි පංච උපාදාන ස්කන්ධ දුක ගෙවෙන්නේ. අපි මෙහෙම කියමු, දැන් මේ ඇස් ඉදිරි පිට හම්බ වෙන වස්තුවක් ගන්නකො. මේ රූපය ගත්තාම හොඳට තමන් කෙලෙස් වශයෙන් සම්මිශ්‍ර නොවි තීක්ෂණ නුවණ පවත්තන්න වෙනවා. මේ රූපේ ගත්තාම නක්ෂ ලොම් නිය දතම් මස් කියලා ඌ අපි දන්නවනේ කියලා හිතන්නකො. හොඳට අහගෙන ඉන්න. මේ කොටස් 20ක් තියෙනවා. එතකොට ඒ කොටස් 20ේ අනාත්ම ස්වභාවය තහවුරු වෙන්න තමන්ද බාහිර ධාතුට සංසන්දනය කොට යුතුයි. අපි කියමු බාහිර කළු ගලක් හරි ලීයක් හරි ගත්තොත් සත්වෙක් හෝ පුද්ගලෙක් හෝ සත්ව පුද්ගල කොටසක් කියලා අපිට හිතෙන්නේ නැහැනේ. ඒ වගේමයි කෙස්ලොම් නියත ධම්මස්නහර ඇට කියන මෙන්න මේ පටවි කොටස් 20 බාහිර පටවි ධාතුට සමකල්ලා බලනවා. දැන් මේ ඇස ඉදිරි පිටට පෙනෙන මේ රූපය තියාගෙන ඊට පස්සේ මේ රූපේ තියෙනවා පිත්ත සෙම සරවලේ කියලා ගලන වැදිරන ස්වභාව කොටස් 4ක්. මෙන්න 12. බාහිර ලින් වැව් පොකුණු වල තියෙන ආපෝ ස්වභාවයේ සත්‍ය පුදුලක් නොවනා වගේ මේ කොටස් 12ක් ඉබඳුනා. ඊට පස්සේ මේ රූපය ඇසුරු කරගෙන තියෙනවා දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයුක්ත තේජෝ කොටස් 4ක්. බාහිර සූර්ය රශ්මිය වේවා ගිනි ගොඩක තියෙන උෂ්ණය සත්පුද්ගල නොවන වගේ මේ තේජෝ ස්වභාවය සත්පුද්ගල නොවන අනාත්ම ධර්මතාවය. මේ රූපයේ තියෙනවා හමන, පිම්බෙන, හැකිලෙන, සලවන ස්වභාවයෙන් යුක්ත වායු කොටස් 6ක්. බාහිර ගස් වල සලවමින් හමන වාතය සත්පුද්ගල නොවන වගේම අනාත්ම ධර්මතාවය. සම්පූර්ණ මේ කය විභජනේ විමසියුම්කට ලක් කළොත් කොටස් 42ක් තියෙනවා. ඒක නිමිති ගන්න පුළුවන් කොටස් තමයි 32. නමුත් සම්පූර්ණ රූප මිටියෙම කොටස් 42යි. අවකාශ ධාතු හවුරාගෙන රාශි වෙලා තියෙනවා. ඔන්නෝය රූපයක් අපේ ඇස් ඉදිරි පිටට එනකොට අපිට මේ හැඩ සතහනක් පේනවා නැත්තම් වර්ණ සතහනක් පේනවා කියන්නේ රූප සංඥාවක්. රූපය අනාත්ම නිසා මේ පේන සංඥාවද අනාත්මයි. ඔය ටික පිරිසිදුමයි, ක්ලේශ අනුසේවත් නැහැ. මේ ස්කන්ධ ටික. ඒ පේන හැඩේට ඇස් ඉදිරි පිටට ආපු ඇහැට පෙනෙන මේ හැඩයට අපි හිතින් යම් විදිහකට හැසිරුණු මොනම හරි දෙයක් හිතුවොත්, අපි කියමුකෝ අහවල් දොස්තර මහත්තයා කියලා නැත්නම් මහත්තයා කියලා අපි හිතනවා කියන්නකෝ මේ හැඩයට, එතකොට වෙන්නේ හැම වෙලාවෙම සංඛාරපච්චය විඥානං කියලා කියන්නේ අපි හිතපු මේ හැඩේ, මේ සංඥාව ආරම්භය අපි හිතපු දේ එකතු කළා මේ හැඩේ මනෝවිඤ්ඤාණයෙන් ගන්නව මේ හැඩේ කෙනෙක් කියලා. තේරුණාද? එතකොට ඇස් ඉදිරි පිටට ආපු අනාත්ම රූප සංඥාව නිරුද්ධ වෙනවා. ඇහැ අහකට යනකොට, රූපය අහකට යනකොටම දැන් ඇස් ඉදිරි පිටට ආපු මේ හැඩේ සම්පූර්ණ අනාත්ම රූපයක හැඩයක්. මේ හැඩේට අපි මොකද නම කියන්නේ?
නලි.
ඈ? නලි. කිව්වොත් දැන් මේ හැඩේ බලාගෙන ලලිත් මහත්තයා කියලා දැන් මම හිතන්නේ. අපි කෙනා කෙනා හිතන්නේ. කෙනා කෙනාගේ ඇස් ඉදිරි පිටට මේ පුදු හැඩයක් බලවෙන්නේ. හොඳට බලන්න ඇහැට පිටින් තියෙන රූපේ සම්පූර්ණ අනාත්මයි, අනාත්ම රූපයක හැඩයක් එන්නේ. අපි හිතනවා ලලිත් මහත්තයා කියලා හිතුවොත් ඇහැ අහකට යනකොටම මේ සංඥාවට හිතපු දෙයත් එකතු කරලා ලලිත් මහත්තයා කියලා චිත්තජ රූපයක් අපිට පෙන්වනවා. ඔන්න දැන් මට ආපු අනාත්ම රූප සංඥාව සම්පූර්ණ නිරුද්ධයි, දැන් ලලිත් මහත්තයා කියලා දැනුමක් ඇති වෙලා තියෙනවා. නමුත් මම දන්නේ නැහැ මම මේ හිතුවාම හිතපු දෙයත් එකතු කරලා මේ මනෝවිඤ්ඤාණය මේ සංඥාව ආපහුසෝල ගන්නවා කියලා. මම හිතන්නේ මේ සීකරණ ලලිත් මහත්තයා කියලා සීකරණ දැකපු දෙය කියලායි මම මේ තාම රැවටෙන්නේ. දැකපු දෙය කියලා තව දුරට ලලිත් මහත්තයා මෙහෙමයි, යා මේ වගේ ව්‍යාපාරයක් කරන කෙනෙක්, මේ වගේ රස්සාවක් කරන කෙනෙක්, යා හොඳ කෙනෙක් නරක කෙනෙක් කියලා මේ හිතේ හදාගත් පුද්ගල භාවින් යුක්ත රූපය අරමේ බොහෝ සෙයින් අපි හිතනවා. තණ්හාව ඇති වෙන තාක් හිතනවා. නමුත් අපි මේ හිතන්නේ හිතෙන්ම මේ අවිද්‍යාවෙන් හදාගත්ත නිමිත්තකයි හැසිරෙන්නේ කියලා අපි දන්නේ. අපිට පෙන්වන්නේ අවිද්‍යාවෙන්ම පෙන්වන්නේ අපි හිතන කෙනා හිතන දේ බාහිර ඉන්නවා, බාහිර තියෙන කෙනෙක් ගැන හිතන්නේ කියලා. මෙතන තියෙනවා තේරුම් ගන්න ප්‍රධාන කරුණු දෙකක්. ප්‍රපංච සංඥාව සහ ආත්ම සංඥාව කියන මේ දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. ඇස් ඉදිරි පිටට ආවේ කනබුන ආහාරයෙන් හැදුණු අවකාශ ධාතුව අවුරාගෙන රාශි වෙච්ච සතර මහා ධාතු රූපම කියන. අර තුලහත්ති බුදුම සූත්‍රයේ පෙන්වන්නේ සරිත් මහ රහතන් වහන්සේ බෙදලා. මේකට කය කියලා කියන්නේ මොකද? කාය කියන්නේ කොට්ටාස කියන අර්ථයෙන්. කොටස කොටස් 42කින් නිර්මාණය වෙලා අවකාශ ධාතු අවුරාගෙන රාශි වෙච්ච මේ රූපമിതിට කයයි යන ගණයට යනවා. එබඳු වූ කයක් නිසා රූපයක් නිසා හැඩ සටහනක් පෙනෙන ක්‍රමට කියනවා රූප සංඥාව කියලා. තේරෙන්නේ? මේ හැඩ සටහන පෙනෙන තාක් පිළිසිදු. මේ හැඩේ පෙනෙන්නේ කිනා කිනාට? දැන් මට පෙනෙනකොට මේ මංගෙම චක්කු විඤ්ඤාණ චක් සම්පතින් උපන් රූප සංඥාව. සංඥාව ආරම්භය මම හිතනවා ලලිත් මහත්තයා කියලා හිතුවාම ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට මේ සංඥාව මං හිතපු අත්දැකීමත් එකතු කරගෙන මනෝවිඤ්ඤාණය උපදිනවා. තේරෙන්නේ? දැන් ඔන්න මට ලලිත් මහත්තයා කියලා කෙනෙක් ගැන දැනුමක් එකතු වෙලා. දැන් හිතන්න පුළුවන් දැන් සිහි කරන්න පුළුවන් සංඥාව ආත්මයි පුද්ගලෙක. ඇස් ඉදිරි පිටට ආපු සංඥාව රූප සංඥාවක් අනාත්මයි. මේ දෙකම සමානයි. ටිකක් හැඩේ සමානයි. ඒක මේ පැටලෙල තියෙන්නේ. තේරෙනවද? නමුත් මෙතන වෙනසකට තියෙන්නේ මනෝමින් සිහි කරගන්න පුළුවන් මේ සංඥාව අපි දන්නේ සංඥාව කියලා අපි රූපයි කියන අදහසෙන් ඉන්නේ. ප්‍රශ්නයක් නෑ. රූපයක් කිව්වා සංඥාවක් කිව්වා. දැන් මේ හිතෙන් සිහි කරන සංඥාව රූපයක් කියලා හිතාගෙන අපි හිතාගෙන ඉන්නේ ලලිත් මහත්තයා කියලා හිතනකොටත් මෙහෙම නිමිත්තක් මන් තුල ඇති උනේ මේ වගේ සිද්ධියකින් නේද කියලා දන්නේ අපි. මෙන්න මේ වගේ අනාත්ම රූපයක් රූප නිසා රූප සංඥාවක් පහළ වෙද්දී හිතේ මෙහෙම හැසිරීමක් නිසා මේ නිමිත්තම අරගෙන මනෝවිඤ්ඤාණය උපදිනවා නේද? එහෙම නේද මේ ලලිත් ගැන දැනුම ආවේ මට කියලා මම මේ දැනුම ඇති වෙච්ච හැටි නොදන්නකොට මට මේ නිමිත්ත ඇත්ත වෙනවා. ඇත්ත කියන්නේ මේ සිහි කරන්නේ දැකපු දේ, දැකපු කෙනා, බාහිර තිබුණු කෙනා කියලා හිතන්නේ. හිතුවහම ඕකට ආයෝහනා සංඛාරා කියලා කියන්නේ බොහෝ සෙයින් කරුණු එකතු කරනවා. එයා මේ වගේ හොඳ කෙනෙක්, බොහොම ගුණවත් කෙනෙක්, සත්පුරුෂ කෙනෙක්. දැන් මේ පුද්ගලයෙක් හදාගෙන ඇස් ඉදිරි පිටට ආවේ පුද්ගලයෙක් නෝන අනාත්ම දෙයක්. පුද්ගලයෙක් හදාගෙන පුද්ගලයාට දැන් කැමති වෙලා තියෙනවා. එහෙම නැත්තම් ලලිත් කියලා සිහි කළා හිතුවට පස්සේ දැන් මේ නිමිත්තම අරගෙන මේ සංඥාව මේ හිතපු පුද්ගල භාවයත් අරගෙන මනෝවිඤ්ඤාණයෙන් උපදිනකොට ලලිත් කියලා සිහි කරනකොට ඒක ඇති වෙච්ච හැටි නුදන්න නිසා මේ නිමිත් ඇත්ත වෙනවා. ඇත්ත වෙනකොට මේ මිනිස්යා මහ කපටි කෙනෙක්, නර්ග කෙනෙක්, මට මෙහෙම මෙහෙම කිව්වා, මට මෙහෙම මෙහෙම කළා කියලා හිතනකොට මේ නිමිත්ත කෙරෙහිම හිත ද්වේෂයෙන් බර වෙනවා. හොඳට හිතනකොට මේ නිමිත්ත කෙරෙහි ලෝභයෙන් බර වෙනවා. මෝහය තමයි මේ නිමිත්ත ඇති වෙච්ච හැටි දන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා මේ නිමිත්ත පුද්ගලයෙක් කියලා දකින එක මෝහය. මෝහය මත ලෝභ ද්වේෂ දෙක රැස් වෙනවා. තේරුණා නේද? එතකොට ආයෝහන සංඛාරා කියලා කියන්නේ ඒක හොඳ හෝ නරක හෝ ඔන්නෝම හිතලා මේ හිතපගෙන බාහිර ඉන්න කෙනෙක් කියලා නිමිත්ත අතාරින. එහෙම හිතනකොට අපි මේ නිමිත්තර්මය පුද්ගලෙක් සත්වෙක් කියලා හිතනකොට වෙන්නේ මෙහෙම හිතන හිතනකමට ආධ්‍යාත්මික පැත්තෙන් කය ආපහු සවිඥානික වෙනවා. විඥාන පච්චය නම් රූපං කියලා කියන්නේ කය සවිඥානික වෙනවා. සවිඥානික ඇහැට ආපහු අවකාශ ධාතු තුල රාසි වෙච්ච සතර මහා ධාතුමේ රූප මිටිය ගැටීම නිසා අනාත්ම සංඥාව පහළ වෙනවා. ඇත්ත නොදන්නකම නිසා අර මෙච්චර වෙල ලලිත් කියලා පුද්ගල භාවයකින් හිතේ ඇති කරගත් නිමිති ගොන්නව සනිකු සී කරගන්නවා අපෝ. කිසිම දවසක ඇහැ එක්ක අපි ගනුදෙනුව කළම නැහැ. අපි මනෝ විඥාන මට්ටමින් එළියට ගිහිල්ලාම නැහැ. හැබැයි හිඳින්නේ මේ අවිද්‍යාව ඇතිතා. තේරෙනවා කියන්නේ ඒ කියන්නේ මේක බොහොම සියුම් සිද්ධියක්. කල්ලා ගන්න බලන්න. දැන් මුලින්ම සිදිර පිටට ආපු හැට ඔබෙන් පවතින රූපයේ පැහැදිලි පිළිගන්න පුළුවන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ යුක්ත අවකාශ ධාතු අවරාගෙන තියෙන රූප මිටිය කියන එක පිළිගන්නවනේ. උත්තරට කියනවා පංච මහා භූත කියලා. ඒකයි ඇසුරු කරගෙන පවතින විඥාණය මට නිමිති ගන්න අහුවෙන්නේ නැහැ. ඒ රූප මිටිය කුණු වී තියෙන විතරයි එතෙන්ට උදව් වෙලා තියෙන්නේ. එතෙන්ට එතන ලෝකයක් ඇති. නමුත් මට මෙතන තියෙන සවිඥානික විඥානයේ ගති ටික මට හම්බ වෙන්නේ නැහැ. මට නිමිති ගන්න අහුවෙන්නේ පංච මහා භූත ටික විතරයි. පට ව්‍යාපෝ තේජෝ වායු අවකාශ කියන දැන් ඒකයි බුදුරජාණන් වහන්සේ තව පැත්තෙන් ගත්තොත් ච ධාතු අයම් පුරුෂ පුද්ගලෝ. පුරුෂ පුද්ගලයා කියන තැනක හය ධාතුවක් තියෙනවා. පට ව්‍යාපෝ තේජෝ වායු අවකාශ ඔය කාය අසුර කරන පවතුන විඥානය. අපි කෙනෙක් කියන තැනක තියෙන සය ධාතුව. තේරුණා නේද? සය ධාතුවෙන් විඥාන ධාතුව මට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිමිති හම්බ වෙන්නේ නැහැ මට. පංච මහා භූත පඨ ව්‍යාපෝ තේජෝ වායෝ අවකාශ කියන මේ පංච මහා භූත ටික ඇස් ඉදිරි පිටට එනකොට සවිඥානික ඇහැට මේ රූපය ගැටීම නිසා විඥානීය ඉපදිලා රූප සංඥාවක් පහළ වෙන හැඩ සටහන පෙනෙනවා කියලා කියන රූප සංඥාවක්. ඔන්න ওই ටික අනාත්මයි. ওই සංඥාව ස්කන්ධ ආහාර ප්‍රත්‍යයෙන් හැදිලා තියෙනවා. රූපය කබලික ආහාරයෙන් මේ වේදනා සංඥා ස්පර්ශ ආහාරයෙන්. එතකොට මේ ආරම්භය ලලිත් කියලා හිතන මනෝ සංචේතන ආහාරයේ එකත් මේ ස්පර්ශය මුල් කරගෙන ආහාර ප්‍රත්‍යයක් තියෙන්නේ. එහෙම හිතුවහම ලලිත් කියලා හිතුවොත් වෙන්නේ මේ ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොටම මම හිතපු අත්දැකීම මේ හැඩයට එකතු කරලා මනෝවිඤ්ඤාණයෙන් හැම වෙලාවෙම මේ හැඩේ ගන්නවා. ඒකයි වේදනා සංඥා චිත්ත සංඛාර කියලා කියන්නේ හිතක පැවැත්ම ඇති වෙන්නේ වේදනා සංඥාවන්ගෙන්. ඇහෙන් දැකපු රූප සංඥාව අරගෙන මනෝ විඥානය උපදිනවා. ඒ මනෝ විඥානයෙන් ගත්ත සිතේ තියෙන වේදනා සංඥාවන් අරගෙන ඊගාව සිත උපදිනවා. හැම වෙලාවෙම වේදනා මේ සිතක ඇති වෙච්ච වේදනා සංඥා ටික තමයි ඊගාව සිතක ඇති වෙන්නේ පැවැත්ම. චිත්ත සංඛාරය කියලා කියන්නේ හිතේ පැවැත්ම එහෙම. වෙන කිසි දෙයක් ගන්න නැහැ. එතකොට දැන් මේ සංඥාව ආරම්භය මම ලලිත් කියලා හිතනකොට සංඛාරයේ චිත්ත සම්පයුක්තයි කියලා පෙන්වන්නේ හැම වෙලාවෙම මේ හිතන දේ මම හිතන දේ අයිති වෙන්නේ බාහිර පැත්තට නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ හිතන දේ අයිති වෙන්නේ විඥානයේ පැත්තට, සිත පැත්තටයි. පෙන්වන දේ අයිති බාහිරයට රූපෙට. හිතනවා නම් යමක් හිතන දේ අයිති වෙන්නේ නැහැ පෙනෙන පැත්තට, හිතන දේ අයිති වෙන්නේ පිටිපසට. තේරුණාද? ලලිත් කියලා මේ හැඩයට හිතුවහම මේ හැඩේ ලලිත් කියන අත්දැකීමත් එක්ක මනෝවිඤ්ඤාණයෙන් ගන්නවා. මේ සංඥා සංකාර දෙක තමයි මේ 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 සංඥාව තමයි හැම වෙලෙම විඤ්ඤාණයේ පැවැත්මට හේතු වෙන්නේ. ඒ විඤ්ඤාණයට අල්ලා දෙන සංකාරය හරහා. එතකොට ඔන්න දැන් මට මේ හැඩේ සිහි කරන්න පුළුවන් ලලිත් කියලා සිහි කරනකොට හැඩේ පේනවා. හැඩේ පේනොත් ලලිත් කියලා සිහි වෙනවා. තේරෙනා නේද? එතකොට දැන් මට පුද්ගලයෙක්ව සිහි කරන්න පුළුවන්කම හිතට ඇවිල්ලා තියෙනවා. ලලිත් කියලා කෙනෙක්ව සිහි කරන්න පුළුවන්කම හිතට ඇවිල්ලා තියෙනවා. බාහිර අනාත්මයි. අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක දැන් මට කෙනෙක් සිහි කළ හැකි. මේ කෙනෙක්ව සිහි කරන්න පුළුවන්කම මා තුල හැදුනේ කොහොමද කියන එක නොදන්න එක තමයි අවිද්‍යාවේ අරටුව. හරයි. අනාත්මය නොදන්නවා කියලා කියන්නේත් ඒකයි.
මුල ආරම්භය.
අනාත්මය දන්නෙත් නැහැ. පටිසම්පාදේ දන්නෙත් නැහැ. ඉබඳු ඇත්ත නොදන්නාකම නිසා මේ විදිහට හිතුවාම ඒ හිතපු විදිහටයි දැනගන්නේ කියලා එහෙමයි මේ දැනගෙන ඇති උනේ කියලා මම දන්නේ නැති වෙනකොට වෙන්නේ මොකක්ද? මේ නිමිත්ත මට ඇත්ත බාහිර තියෙන දෙයක් වෙනවා. තේරෙනා නේද? මේ නිමිත්ත මට ඇත්තටම සිහි කරනකොට ලලිත් කියලා කෙනෙක්ව සිහි කරන පුද්ගල භාවයත් ඇත්ත වෙනවා. ඇත්ත වෙනවා විතරක් නෙමෙයි මේ සිහි කරන පුද්ගලය සිහි කරන දේ සතර මහා ධාතුයේ තියෙන දේකුත් වෙනවා මට. දැන් මම හිතාගෙන ඉන්නේ මම හිතන පුද්ගලයා හිතන කෙනා බාහිර ඉන්නවා කියලා. ඒක ඇත්ත වුණාම ඉන්න පුද්ගලයා ඉන්න කෙනා ගැන බොහෝ සෙයින් හිතනවා මම. හොඳට හෝ නරකට. එහෙම හිතන්ඩ වෙන්නේ සිතින් නාම ධර්ම අරමුණු කරන්ඩ මේ රූපය හැදෙනවා. කය සවිඥානික වෙනවා. චක්කායතන සුපචය සෝතායතන සුපචය කියලා කියන්නේ මේ ප්‍රසාද ටික මේ පැත්ත හැදෙනවා. විඥාන නිසා නාම රූප වෙනවා කියලා කියන්නේ ආයතන ටික හැදෙනවා. ආයතන ටික සවිඥානිකයි. සවිඥාන දැන් මේ නිමිති ඇත්ත නොදන්නා කම නිසා ලලිත් ගැන හිත හිතා හිටියා. හිත හිතා ඉන්නකොට ආයතන ටික සවිඥානික වුණේ. ඔන්න සවිඥානික ආයතන ටිකට අර වගේම පංච මහ භූත රූපයක් සවිඥානික හැට ගැටෙනවා. ගැටෙනකොට මෙහෙම රූප සංඥාවක් උපදිනවා. උපදිනකොට දැන් ඒ රූප සංඥාව ආරම්භය සුමන තිස්ස ස්වාමීන් වහන්සේ කියලා හිතනවා. හිතුවම ඇහැ අහකට යනවා, රූපේ අහකට යනවා. මේ හැඩේ සුමන තිස්ස ස්වාමීන් වහන්සේගේ කියලා අත්දැකීම දෙනවා හිතට. දැන් මෙහෙම කෙනෙක්ගෙන අත්දැකීමක් මට ඇති උනේ කොහොමද කියලා දන්නේ නැති වුනහම මේ නිමිත්ත දැන් ඇත්ත වෙනවා. ඇත්ත වෙලා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම බන කියන කෙනෙක් මෙහෙම හොඳ කෙනෙක් කියලා දැන් මං හිත හිතා ඉන්නවා. එතකොට බාහිර මේ රූපෙත් පංච මහ භූත අනාත්මයි. දැන් සුමනති ස්වාමීන් ගැන හිත හිතා ඉන්නකොට ඒ නිසා කය සවිඥානික වෙනවා, ප්‍රසාද ටික පිළිතනවා. ඔන්න සවිඥානික ප්‍රසාදයන්ගේ ආයතන හයම සවිඥානිකයි. දැන් මෙහෙම හිත හිතා ඉන්නවා මම. හිතාගෙන ඉන්නකොට සවිඥානික කනට සද්දයක් ගැටෙනවා. ගැටෙනකොට ඒ සෝත ස්පර්ශ නිසා සද්ද සංඥාවක් පහළ වෙනවා. සංඥාවට මේනම් කුරුල්ලෙක් වඳුරෙක් කෑ ගහන සද්දේ කියලා හිතනකොට මේ සද්ද සංඥාව වඳුරෙක්ගේ සද්දේ කියන අත්දැකීමක් මට එනවා. තේරෙනනේ? දැන් මේකද පංච මහභූත. ඒ සද්දේ කියන දේ පංච මහභූත තියෙන. පටි ව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු නිසා එන සංඥාව. වඳුරෙක් කෑ ගහනවා කියන සද්ද එනකොට හිතුවාම කන අහකට යනවා සද්ද නිරුද්ධ වෙනකොටම මේ හැඩේ වඳුරෙක් කෑ ගහන හැඩේ කියන එක සිහි කරගනිමින් මනෝවිඤ්ඤාණය උපදිනවා. දැන් ඔන්න වඳුරු සද්දයක් හිතන්න පුළුවන් මට. තේරෙනවද? වඳුරු සද්දේ ගැන හිතනකොට කය සවිඥානිකයි. ආයතන හයම හිතනවා සවිඥානිකයි. සවිඥානක නාසයට දැන් මම වඳුරු සද්ද ගැන හිත හිතා ඉන්නේ. නාසයට ගන්ධයක් ගැටෙනවා. ගැටෙනකොට ගන්ධ සංඥාවක් උපදිනවා. එකත් පංච මහ භූත නිසා ගන්ධ සංඥාවත් අනාත්මයි. ද්‍රව්‍ය කාරණා මොකුත් නැහැ. මේක පිච්චමල් සුවඳ කියලා හිතුවොත් මේ සංඥාව ආරම්භය පිච්චමල් සුවඳ කියන අත්දැකීමත් එක්ක මේ සංඥාව මනෝවිඤ්ඤාණය සිහි කරනවා. තේරෙනවද? මෙහෙම සිහි කර කර ඉන්නකොට දැන් මේ කය සවිඥානිකයි. මේ විදිහට සම්පූර්ණ චක්‍රයක් කරගෙනවා. කොහොම කරගෙන ඉන්නකොට අපි හදාගත් දැනුම ඇති කරගත්ත නිමිති ඔය අතර අපවව හම්බ වෙනවා. එතකොට වෙන්නේ තමන් මේ සංඥා වෙනකොට දැන් අමුතුවෙන් හිතන්න ඕනේ ශනිකව මානසිකාරය සීකරනවා. දැන් ඔය වගේ රවුමකවල දැන් ගන්ධය ගැන සිහි කර කර හිටියේ ගන්ධය ගැන සිහි කර කර ඉන්නකොට කය සවිඥානකයි සවිඥානක සෝත ප්‍රසාද කය සවිඥානකයි ඒ සවිඥානක හැට ඔන්න මුල්ම පංච මහ භූත රූපය ගැටෙනවා. ගැටිලා අනාත්ම සංඥාව පහළ වෙනකොටම හිතට වේගෙන් හඳුනගත හැකි. මේ සංඥාව එනකොටම මේ සංඥාවට කලින් මම නංකලේ ලලිත් කියලා කියපු විස්තර ටික මම ටක් ගලගත්ත හැකි. දේවනුවට ගැටෙනවත් එක්ක මහා ලලිත් ලලිත් මහත්තයා ආරම්භ නැද මම හිතුවේ මෙහෙම කිය විස්තර ටික ඔක්කොම එනවා. කවදාවත් තමන් ආයතනට ගිහිල්ලා නැහැ මේ ආරම්භය මේ දැන් ඔන්න ඔය ආයතන ටික නිසා අනාත්ම සංඥාවල් එද්දි ඒ ආරම්භය හිතලා දැනගන්න කොට අනාත්ම සංඥා රූප සංඥා සද්ද සංඥා එතන එතන ස්පර්ශ නිරුද්ධ නිරුද්ධ වෙනවා. නමුත් මට ලෝකයක් හැදෙනවා මනෝමයෙන්. සුමනති ස්වාමීන් වහන්සේ ඉන්නවා ලලිත් මහත්තයා ඉන්නවා වඳුරු කෑ ගහනවා සමම් පිච්ච මල් තියන මේ විදිහට නෙමෙයි මේ විදිහට දැන් බොහෝ සෙයින් මට හිතියයි. හිතන හිතන ගානේ මෙහෙම දැනුමක් මට ඇති උනේ කොහොමද කියලා මම දන්නේ නැති නිසා මට ඒ ඔක්කොම ඇත්ත. ඔක්කොම සතර මහා ධාතුවේ තියෙන ඒවා වෙනවා. තේරෙනවද නේද? එහෙම තියෙන මට්ටමට තමයි අද අපිට ඕගොල්ලන්ට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන් රිදී මුතු මැණික් කියලා යම්තා පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන ඔය මානසින් සිහි කරන්න පුළුවන් ටික තමයි ලෝකය. ඔය ලෝකේ ඇති වෙච්ච හැටි කවදාවත් තේරුම් නොගෙන ඔය ලෝකයේ බොරුවක් නොවි ලෝකෙට තියෙන තණ්හාව නැති වෙන්නේ. උපදින ලෝකයේ මොනතරම් මනෝවිඤ්ඤාණය නිසා හටගෙන මනස තුලම නැති වෙනවා කියලා බැලුවට මෝඩකම ගෙවෙන්නේ නැහැ. මේක හැදුනේ කොහොමද කියලා කියන්නේ. ලලිත් කියලා සිහි වෙනකොට මේක හිත පිළිබඳ වූවක් මේක ස්පර්ශ නැති වුණ නැති වෙනවා කියලා බැලුවට අවිද්‍යානුසේ ඉතුරු වෙනවා. ඒ කියන්නේ දැනට සිහි වුණාට ලලිත් තාම ඉන්නවනේ බාහිර කියන මෝඩකම යගේ ගෙවෙන්නේ
නැහැ. සුත්තදී දැකලා
දැක්කේ නැනේ මේ මේක ඇති උනේ ඇති දැක්කනම් මනු සම්පස්යෙන් හටගත්තේ කියන එක හිතන්න ඕනෙත් නැහැ. මේ අල්ලන්න ඕනේ නැහැ ඉබේ මත හැරෙන. මනෝ සම්පස්ය නිසා හටගත්තේ කියන මේ 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 ලෝකයේ ඇත්ත නොවෙන්න තමයි මේකට තමයි පංච උපාදානස්කන්ධ උදී වේ පෙන්වන්න කියන්නේ. මට ලලිත් කියලා සිහි කරන්න පුළුවන් නිමිත්ත හැදුනේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ මේ අනාත්ම රූප සංඥාව ආරම්භය ලලිත් කියලා හිතනකොට මේ හැඩේ අල්ලගෙන මනෝවිඤ්ඤාණයෙන් උපදිනවා කෙනෙක් පුද්ගලෙක් කියන දැක්ම ඇති වෙනවා මාතුල නේද කියන එක නොදන්නාකම හේතුයි මේ වගේ එකක් ඇති වෙන්නේ. තණ්හා ප්‍රත්‍ය මේ කෙනෙක් ඉන්නවා කියලා බාහිරට නඹුරු වෙලා හිතනකමත් හේතුයි මේකක් ඇති වෙන්නේ. කර්ම ප්‍රත්‍ය මේ කෙනෙක් ඉන්නවා එයා ගැන මෙහෙම කියන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා සිතින් කිං කිං කරපු එකත් හේතුයි මේ වගේ නිමිත්තක් ඇති වෙන්නේ. එතකොට මේ ඔක්කොටම මුල් වෙන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවය. තේරුණේ? මේ අන්තිමට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? අවිද්‍යාව ඇතුළේ ලෝකයට සතර මහා ධාතු ඇතුලේ ලලිත්ලා ඉන්නවා, වඳුරු ඉන්නවා, මල් තියෙනවා, ඈ එතකොට අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා. පඨවි ධාතුයේ මූලපරයයි සූත්‍රයේ තියෙන්නේ. පඨවි සතර මහා ධාතු පිළිබඳ නොදන්නාකම නිසා අසෘතවත් පුතඥයා පඨවි වශයෙන් දන්නවා. නමුත් පඨවියේ මිනිස්සු ඉන්නවා කියලා හිතනවා, පඨවියේ දෙවියෝ ඉන්නවා කියලා හිතනවා, පඨවියේ බ්‍රහ්මයෝ ඉන්නවා කියලා හිතනවා, පඨවියෝ තමන් ඉන්නවා කියලා හිතනවා, පඨවියේ මඤ්ඤණා කරනවා. ආපෝ හැටියට දන්නවා යා. ආපෝට ආපෝවත් කියනවා. තව පැත්තකින් ආපෝවි තමන් ඉන්නවා කියලා දකිනවා. ආපෝවි මිනිස්සුයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, භූතයෝ ඉන්නවා කියලා දකිනවා. ඒ අපිට වෙලා තියෙන ඕක. තේරුණා නේද? ඔය විදිහටමයි ලාලිත් හරි වඳුර කෑ ගහනවා හරි පිච්චමල් ගැන හරි මම දැන් හිත හිතා ඉන්නවා. ඉන්නකොට කය සවිඥානික වෙනවා. සවිඥානික හැට මේ රූපේ ගැටෙනවා. ගැටෙනකොට අනාත්ම රූප සංඥාවක් පහළ වෙනවා. සංඥාව ආරම්භය මම කියලා හිතනකොට මේ හැඩේ මම කියන අත්දැකීම අරගෙන විඥානය උපදිනවා. අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. දැන් තමන්ත් ඉන්නවා. දැන් මනෝමින් තමන්ට තමන්ව සීකරන්නත් පුළුවන්, ලලිත්ව සීකරන්නත් පුළුවන්, සමන්ති ස්වාමනාද සීකරන්න පුළුවන්, වඳුර කෑ ගහනක සීකරන්න පුළුවන්, සමම්පිච්ච මල්සෝද සීකරන්න. මේ කියන්නේ මේ අපිට සීකරන්න පුළුවන් සියල්ලම. හැබැයි සියල්ලම අවිද්‍යාපත්‍යයි. අවිද්‍යාපත්‍ය සංඛාර. යම් තා ගස් ගල් ගෙවල් දුරවල් ඉරහඳ සබ්බේ සංඛාර. තමන් සතු සියල්ලම. සබ්බේ සංඛාර අනිච්ච, සබ්බේ සංඛාර දුක්ඛ. මේ ඔක්කොම තමන් ගාව තියෙන නිමිති ටිකට. මේ කියන්නේ සබ්බේ සංඛාර කියන ටික අයිති නෑ අර පංච මහ භූත නිසා එන අනාත්ම සංඥාව කියන දෙන්නට අයිති නෑ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් දැන් ඇහැ නිරුද්ධ වෙනකොටම ලලිත් කියන අධ්‍යක්ේම අල්ලලා උපදින මනෝවිඥානය, මම කියන අධ්‍යක්ේම අල්ලලා උපදින මනෝවිඥානය, සෝනිතු ස්වම්නංශ කියලා අල්ලලා උපදින මනෝවිඥානය, මේ ටික ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංඛාරකේ සබ්බේ සංඛාරා කියන කොටට අයිති.
එතනින් එහා නෑ.
නෑ. ඒකයි සබ්බේ ධම්මා කියන ටික පෙන්වන්නේ අර ටිකත් එක්ක. ඒකයි ඒ ටික දුක හැටියට පෙන්වන්නේ නැත්තේ. සබ්බේ සංඛාර අනිච්ච, සබ්බේ සංඛාර දුක්ඛ. අර ටික දුක කියන්න බෑ. ඒ ටිකෙන් තමයි මට මේ අවිද්‍යාව ගෙවා ගන්න තියෙන්නේ. මග උපදින. මග උපදින එක දුකයි කිව්වොත් මම මගේ ඊතර වෙන කොහොමද? ඒකද කියන්නේ අසංකතං කන්දතෝ තපෙත්ත. අසංකත ස්කන්ධ වශයෙන් ගන්න එපා කියන මේ සංඥා නිරෝධයකින්. ඒ කියන්නේ ඔය පෙන්වහන්න පෙන්වුවොත් තමයි මේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙ මිදෙන්න තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකෙ මිදෙන්න යම් ඇත්තක් පෙන්වන්න තැන දුකයි කිව්වොත් ගොඩ යන්න තැනක් නැහැ. ඒ හින්දා මෙතෙන්ට දුක කියන්නේ සබ්බේ ධම්මා කියලා කියන්නේ ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් උපන්න ධර්මයොත් ඒ ධර්මය නොදන්නා අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරත් ඔක්කොම එකතු කළ සබ්බේ ධම්මා කියනවා. සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා දුක්ඛ කියන ටිකයිටි මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙට. තේරුණා? එතකොට ඔගොල්ලෝ විදර්ශනා කරනවා කියලා කට යුත්තේ අම්මා කියලා සිහි වෙනකොට මේ නිමිත්ත ඇත්ත කරගන්න එපා. තේරුණා නේද? ඕගොල්ලෝ මනෝ සම්පස්ස නිසා හටගෙන මනෝ සම්පස්සෙන් නැති වෙනවා කියලා බලන්නේ අම්මා කියන නිමිත්ත ඇත්ත කියලායි. ඒකෙන් මිදෙන්න නෙමෙයිද? නේද? නමුත් මේ නිමිත්ත ඇත්ත වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ නිමිත්ත ඇති වෙච්ච ගමම්ම ආපස්සට යන්න. ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව, ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව මම ඇලෙන්නේ මොන වගේ දෙයකටද, ගැටෙන්නේ මොන වගේ දෙයකටද කියලා විමසන්න. බඩුවක් ගන්න කඩේකට ගියත් ගන්න ඉස්සෙල්ලා අපි ගන්න හදන භාණ්ඩ ගැන විමසනෝ නේද? ඈ මේක ගන්න සුදුසුදු නැද්ද කියලා. එතකොට අම්මා කියලා සිහි වුණොත් සිහි කරන එක නැති කරන්න හැදුවොත් මට ඒක ඇත්ත වෙලා. ඇති බවට ප්‍රතිචාර දක්වුවොත් ඇත්ත වෙලා. ඒ හින්දා අරමුණ පිළිගන්න එපා. පිළි නොගන්න තියෙන එකම දේ මොකද? ඒක ඇත්ත නොවෙන්න ඕනේ. ඇත්ත වුණොත් මොනතරම් විරාගයට හිතුවත් අනුසය හිටිනවා. ඇත්ත නොවෙන්න නම් ඒ අරමුණ ඇති වෙච්ච හැටි තමන්ට පෙන්විය යුතුයි. අම්මා කියලා හිතන්න පුළුවන් දැනුමක් මට ඇති වුණේ කොහොමද? මම අම්මා කියන එක පිළිගන්නේ නැහැ. අම්මා ගැන ඇත්ත වුණොත් තමයි මට දුක එන්නේ. අම්මා ගැන ඇත්ත වුණොත් තමයි මට සතුට එන්නේ. අම්මා ගැන ඇත්ත වුණොත් තමයි මට කැමැත්ත ඇති වෙන්නේ. අම්මා ගැන ඇත්ත වුණොත් තමයි මට අකමැත්ත ඇති වෙන්නේ. ඒ කැමැත්ත අකමැත්ත සතුට අසතුට දෙක යට කරගෙන මෝහ සහගත උපේක්ෂාවක් මම පවත්වනවා මේ ස්පර්ශ නිසා හටගන්නේ නැති වෙනවා කියලා. ඒද අම්මා කියන අරමුණ මට ඇත්තයි. ගෙඩි පිටින්ම අරමුණ නැති වෙනවා මිසක අම්මා කියන අරමුණ බොරුවක් වුණේ නැහැ මට. තාම අම්මා ඉන්නවා. අම්මව මතක් වුණා මතකයේ මම නොරැඳුණු එක විතරයි මේ කරන්නේ. ඒක සාර්ථක නැහැ. තේරෙනවද මම කියන්නේ? හැබැයි ගැඹුරුයි. නමුත් වෙන ක්‍රමයක් හොඳට මතක තබා ගන්න. මං කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න පස්ස සම්මාදිට්ටි ගොඩක් නෑ. මුළු ලෝකෙකට වෙලා තියෙන්නේ උපදින අරමුණ ඇත්ත වෙලා අරමුණට ප්‍රතිචාර දක්වන්නේ. තේරුණාද? හැම අරමුණකම ආපසට යන්නේ. අම්මා කියලා සිහි වුණොත් විමසන්න, අම්මා කියන දැනුම මට ඇති වුණේ කොහොමද? මේ අම්මා කියලා මට සිහි කරන්න පුළුවන්කම ඇති වෙච්ච හැටි බලනවා දැන් මම. එතකොට ආපස්සට ගිහිල්ලා මේ අරමුණේ මුලට යනවා. විදර්ශනාව කියන්නේ අරමුණේ මුලට ගිහිල්ලා නිරුද්ධ විච රූපිනු බැලිය යුතුමයි. මොකද අනුසය කියන එක අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුකුම හීන ප්‍රණිත දුර ළඟ කියන ඕනම රූපක පිටන්න පුළුවන්. අම්මා කියන එක ඇත්ත වෙන්න නොදී ආපස්සට ගිහිල්ලා බලනවා. ඒ රූපයත් හොඳට අර වගේම විවර්ෂණය කරනවා. කේස් ලොම් නියද ධම්මස්නාර පටවි කොටස් බාහිර පටි ධාතුර සම කළා. ආපෝ කොටස් ටික බාහිර ආපෝට සම කළා. තේජෝ කොටස් ටික බාහිර තේජෝට සම කළා. වායෝ කොටස් ටික වායු වායුට සම කළා. අනිවාර්යයෙන් මෙහෙම පෙන්විය යුතුමයි. තමන්ට කොච්චර තේරුණා පෙන්විය යුතුමයි. එතකොට දැනන දැනුම වෙනම එකක්. මෙහෙම පෙන්නකොට හිතට ඇතුළට කරන්න වදින එක වෙනම එකක්. පෙන්නලා ඔබඳු අවකාශ ධාතු අවරාගන් රාසි වෙච්ච සතර මහා ධාතු රූපമിതി ඇස් ඉදිරිපිට එනකොට සත්තු පුද්ගල නොවන සතර මහා ධාතු රූපය නිසා හැඩසටහනක් ලැබුණා මට. ඒ හැඩි ආරම්භය අම්මා කියලා මම හිතනකොට ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට මේ හැඩි අම්මා කියන හැඟීම අරගෙන මේ විඤ්ඤාණය උපන්නා. මෙහෙම නේද මට අම්මා කියන දැනුමක් ආවේ. දැන් හොඳට දන්නවා ඇහැට ඔබ්බෙන් ආපු රූපය අනාත්මයි. ඉබ්බඳු රූපේ මට අම්මා කියන දැනුමක් මට ආවේ මගේ අවිද්‍යා කර්ම තණ්හාටික හේතු වෙලයි. දැන් මංගව සිහි කරන්න පුළුවන් නිමිත්ත ආත්මයි. නමුත් මම සතර මහා ධාතු රූපේ මුල් කාරණාව කරගෙන ආපු සංඥාවට අම්මා කියලා හිතනකොට අම්මා කියලා හිතපු විස්තරය අල්ලගෙන මේ හැඩේ අරගෙන මනෝවිඤ්ඤාණයෙන් උපදිනවා කියන එක නොදැක්කෝ මං හිතන එකයි ඇස් ඉදිරි පිටට පෙවුණු සතර මහා ධාතුයේ සංඥාවයි දෙකම එකයි කියලා මට හිතෙන්නේ. එතකොට මම හිතන දෙයයි සතර මහා ධාතුට වෙනවා ඉබේම. නමුත් දැන් මේක තේරුණාම මෙයාට තේරෙනවා මං සිහි කරන්නේ ආත්ම සංඥාවක්. මේක මම අවිද්‍යාවෙන් හදාගෙන හැසිරෙච්ච දෙයක්.
අන්නේ
තරයි වෙනස තියෙන්නේ. ඒතරයි මේ සංඥා දෙකේ.
ඔව් සංඥා දෙකේ.
රූප සංඥාවට කියනවා අනාත්ම සංඥාව. මේ හැඩේම අම්මා කියලා දන්න කමට කියනවා ප්‍රපංච සංඥාව. ඕකමයි මදුපිණ්ඩික සූත්‍රයේ පෙන්වන්නේ චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදිති තන් සංඥානති උන අනාත්ම සංඥාව. යම් සංඥානති තම් විතක්කේති. මේ සංඥාව ආරම්භය ලලිත් කියලා මම හිතුවෝ. යම් විතක්කේති තම් පපංචේති. හිතන දේ මට ප්‍රපංච වෙනවා. තේරෙනවද? දැන් ඔන්න මට ප්‍රපංචය දැන් ලලිත් ගැන දැනුමක් මට තියෙනවා. ආපු සංඥාව අනාත්මයි. නමුත් දැන් මට තියෙන්නේ ප්‍රපංච සංඥා. දැන් සිහිකල හැකියි මට මේ හැඩේ මොකද ලලිත්ති. තතෝ නිදානම් පුරිසෝ ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු. එදා ඉඳන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇහෙන් බලා දති යුතු මේ රූපයේ කෙරෙහි ප්‍රපංච සංඥාවම යට ගන්නවා. එයි මේ ඇත්ත නොදකිනකොට මම ලලිත් කියලා හිතුවහම දැන් මට මේ ප්‍රපංච සංඥාවක් ඇති වුණානේ. දැන් මම කතා කරන්නේ මේ සංඥා දෙක ගැන දන්නේ. මේ අනාත්ම රූප සංඥාව තිබුණු තැනම තමයි මේ හිතන එක ඒකටයි තියි රූපෙටයි තියි කියලා හිතන්නේ. කතා කරන්නේ අතීතේ මම ලලිත් දැක්කනේ. ඇස ඉදිරි පිටට එනකොට ආ මේ ලලිත් මහත්තයත් ඉන්නේ කියලා මේ ප්‍රපංච සංඥාව සිහි කරගන්න. මම ලලිත් මහත්තයලා ගෙදර යනවා ලලිත් මහත්තය හම්බ වෙන්න. මේ හැඩේ බලාගෙන තුන් කාලෙම මම යට කරනවා අනාත්ම සංඥාව පෙන්වන්නේ. මට අනාත්මේ පෙන්වන්නේ. ඒකයි අනාත්මේ අවබෝධ වෙච්ච කෙනා මේ ජීවිතේම නිවන් දකිනවා. ලෝකයට කවදාවත් අනාත්මය අවබෝධ වෙන්නේ නැහැ. තේරෙනවද මේ කියන්නේ? මේ අනාත්ම සංඥාව ලෝකයට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඇයි අනාත්ම සංඥාව අරබය හැම වෙලාවම අපි දැනගන්නේ මොනව හරි හිතලානේ. හිතලා දැනගන්නවා කියන්නේම දැනගන්නේ ප්‍රපංච සංඥාව. එතකොටම අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. ආයෙත් අනාත්ම සංඥාව හම්බ වෙනකොටම සීකරගන්නේ ප්‍රපංච සංඥාව නත් හැම වෙලාවම අපි ජීවත් වෙලා තියෙන්නේ ප්‍රපංච සංඥාවක ඇතුළේ. මේ ප්‍රපංච සංඥාවේ නිර්මාණය වෙන පැවැත්මටයි ලෝකය කියලා කියන්නේ. ඔහොම බලබලා 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 ඒ කියන්නේ තමන්ගේ ලෝකය මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින මට්ටමට කියනවා කාමවචනයි කියලා. තේරුණානේ? කබලින් කහරින් හැදුණු ඖදාරික රූපය ඇසුරු කරගෙන පවතින ලලිත් කියලා මට හිතන්න පුළුවන්කම පටිවාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපයට අයිති කියලා හිතන තාක් මේකේ දෝෂයක් මට පෙන්නේ නැහැ. මේක නැති වෙන්නේ නැහැ. ඒ තාක් මට කාම ලෝකෙ නැදැයි වෙනවා. සතර මහා ධාතු නැදැයි වෙනවා. ඔය මට්ටමට කියනවා මං කාමවචන. මට උපදින උපදින නිමිත්තට සතර මහා ධාතු ඉඩක් මම නොදුන්නොත්. ඉඩක් නොදිනවා කියන්නේ මේ නිමිත්ත ඇති උනේ කොහොමද කියලා ආපස්සට ගිහිල්ලා සතර මහා ධාතුව පෙන්නලා අනාත්ම සංඥාව පෙන්නලා අනාත්ම සංඥාවට තමන් හිතපු වැරද්ද නිසා මේක ඇති උනේ. එතකොට කෙලින්ම අනාත්ම සංඥාව නිසා මේ බුදු සංඥාවක් ඇති උනා නෙමෙයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා. තේරුණා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට පෙන්නනකොට පෙන්නනකොට තමන් සිහි කරන කෙනාට සතර මහා ධාතුවේ ඉඩක් නොදුන්නොත් මේ හිත සතර මහා ධාතුවේ මිදෙනවා. හිත සතර මහා ධාතුවේ මිදෙනවා. මේ කයෙන් මේ හිත මිදෙනවා. මේ කය ඇසුරු කරගෙන පහළ වෙන හිත මේ කය තමන් වෙලත් නැ මේ කිසිම රූපයක් සතර මහා ධාතුවේ තමන්ට නැදෑයෝ නැ. ඒ කියන්නේ තමන්ට මරුණහම දුක එන්න ජීවත් වීම නිසා සතුට වෙන්න දරු මල්ලු ගෙවල් දරුවල් රන් රෙදි මුතුමැණික් නැහැ සතර මහා ධාතු. ඒ වෙනකොට හැබැයි ඒ වෑන් ආපු සැපේ වගේ සිය දහස් ගුණයකින් යුක්ත සැපයක් එයාට මනසෙන් අධිගත වෙලා. මේ මට්ටමට එනකොට මේ ලෝකේ ඔක්කොම සැපනේ හොයාගෙන යන්නේ. මේ මට්ටම අතහැරියා කියලා එයාට පාඩුවක් කළා නෑ. රත්තරන් එකතු කළේ, රිදී එකතු කළේ, මැණික් එකතු කළේ සැපසතුට වෙන්නේ. ධර්මල්ල හැදුවේ සැපසතුට වෙන්නේ. නමුත් මේ තුල තියෙන සැපසතුට දෙකේ ආදීනව බොහෝයි. මේ විදිහට විදර්ශනා කරන කෙනා ආදීනවෙන් තොර නමුත් මේ ලැබපු සතුටටත් වඩා සිය දහස් ගුණයකින් යුක්ත සතුටක් ඒ වෙනකොට උපදවා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නහල සුණු සබන් වගේ දෙයක් ඉස්සර හදන ක්‍රමයක් වෙන දිය ඉස කෙනෙක් හදනකොට ඒකෙන් ඒ නහල සුණු ටික දිය නොතෙමුණු තැනක් නැහැ. ගලාගෙන වැගිරලා යන්නෙත් නැහැ. නමුත් නොතෙමුණු තැනකුත් නැහැ. ඒ වගේ මේ ප්‍රීතියෙන් සැපයෙන් මේ කයේ නොතෙමුණු තැනක් නැහැ. ඔකට එකව තේරෙන්නේ නැත්නම් උපමාව ගන්නකො රොටි හදනකොට පිටිය පිටිටිකට දියේසෙයිස හදනකොට හොඳට දිය වෙලා වැක්කිරෙන්නෙත් නැහැ. ගුලි කරගන්න පුළුවන් මට්ටමට හදනකොට ওই පිටිටික දිය නොතෙමෙන තැනකුත් නැහැ. නමුත් දිය වෙලා වැක්කිරෙන්නෙත් නැහැ නේ. ඒ වගේ ප්‍රීතියෙන් සැපයෙන් මේ කයේ නොතෙමුණු තැනක් නැහැ කියන වෙන උපායක් නැහැ. ඒක සම්මාදිට්ටි ගොඩක් නැහැ. ඇත්ත දැනගත්තාම ඒ දැනගත් ඌදී ඌ විදිහට මෙනෙහි කරන එක අපි සත්‍ය අවබෝධයක් නෙමෙයි කරන්න යන්නේ. තේරෙනව නේද? ඇත්ත දකින්න කමටයි දුක නැති වෙන්නේ. අම්මා කියලා දුක් විඳින්න පුළුවන් මට අම්මා කියන අරමුණ ඇති උනේ කොහොමද කියන එක නොදන්න තාක් මට දුක් වෙන්න හැකි. දරුවා ගැන මට දුක් වෙන්න හැකි. දරුවා කියන අරමුණ ඇති වෙච්ච හැටි යම් තාක් නොදන්නේද ඒ තාක් මට දුක් වෙන්න හැකි. මෝඩකම යම් තාක්ද දුක ඒ තාක් ඇති. දුක නැති වෙනවා අවිද්‍යාව නැති වුණා. පඨවි ධාතුව නැති වුණෝ කියලා අඬනවද පුතුමා? ඈ ආපෝ ධාතුව වෙනස් වුණොත් අඬනවද? ඈ ගහක් කඩාගෙන වැටුණොත් කළු ගලක් කුඩු වුණොත් අඬනවද? ඒ වගේ රහත් උනා කියලා කෙනෙකුට කියන්න තියෙන එකම දේ තමයි මහා ඝන පර්වතයක් උලඟෙන් හෙලවෙන්නේ නැහැ වගේ ඇස් ඉදිරි පිටට එන මේ රූපෙන් යව හොලවන්නවත් බැහැ. මේ රූපේ ආරම්භය ඇස් ඉදිරි පිටට එන මේ රූපේ ආරම්භය ඇත්ත නොදකින තා එයා මේ රූපෙන් හෙලවෙනවා. එයා දන්නවනම් මම මේ පෙනෙන රූපෙට මොන විදිහට හරි යමක් හිතුවොත් සංස්කාරේ බය දකින්නෙත් එතකොට අයියා. මේ හිතන දේ මේ හැඩයට එකතු කළ විඥාණයෙන් අරගෙන ලෝකයක් හදනව නේද මට කියලා දන්නකොට මේ සර්පේ පොළඟේ ණයෙක් කියලා දැක්කොත් ඕගොල්ලෝ ඇඟිල්ල හෝ දික් කරනවද? එයා දකින්නේ මේ ඇහැ රූපේ ඒ වගේ කියලා. සර්පෙක් වගේ කියලා. මේකට දික් කළොත් අනන්ත පරිමාණ සංසාරට යන්න ජරා මර දුකට යන්න කරුණ හැදෙනවා. ඒ තරම් මුළු තුන් භූමියේ මේ ස්පර්ශ ආයතන හය දකින්න හැම නැති එළදෙනෙක් වගේ කියලා. ඉතින් ඒ හින්දා එයා යෝනිසෝ මනසිකාරය කරනවා. අර කිංසුකෝපම සූත්‍රයේ මතකද මම පෙන්නුවා ඌ පරිදි නගර හිමියට පවරලා දෙනවා කියලා. ඒ හින්දා ඌ පරිදි වචනේ පවරලා දෙනවා කියලා කිව්වේ නිවනට මගක් නේ. දැන් මේ ඇස ඉදිරි පිටට ආපු රූපේ අනාත්ම ස්වභාවය අනාත්ම සංඥාව මේ අරගෙන මම ලලිත් කියලා හිතුවොත් මේ හැදී ලලිත් කියන අධ්‍යක්ීම විඥාණයට පවර ගන්නව නේද කියලා වෙනදී ඌ විදිහට නගර හිමියට අල්ලලා දෙන්න. මේක තමයි විදර්ශනාව. එතකොට මොකද වෙන්නේ? ආමගින් මාපහු යනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට මේ අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. මේ කෙනෙක් ඉන්නවා කියලා ලෝකයක් හදාගන්න. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හදන්නේ. ඒ කියන්නේ ලලිත් කියන කෙනෙක් ඇත්ත කරගෙන ඒ තුල ආශ්‍රව හදෙන්නේ නැහැ. නමුත් මේ ටික නොපෙන්නුවොත් නොපෙන්නේ නැතා මේ හදන කෙනා හදන ලෝකේ ඇත්ත වෙනවා. තේරෙනවද? ඔන්න ඔය විදිහටයි අපි හැම කෙනෙක්ව සසලට අහු වෙලා තියෙන්නේ. මේ ඇත්ත නොදැන ඉදර්ශනාව කියලා එකක් නැහැ. ඕකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. නිවැරදි දැක්ම කියන්නේ ඌදී ඌ පරිදි දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම ලෝකයේ අහුනේ මෙන්න මේ වගේ අවිද්‍යාවකටයි. මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ. ඒ මේ චක්‍රයක්නේ. මේ ඇහෙන් පේන දේ නොදන්නාකම නිසා හිතනවා කය සවිඥානික වෙනවා. ආයතයකට සවිඥානික ආයතන වලට අරමුණු කරලා උපදිනවා. උපදිනකොට ආපහු නොදන්නාකම නිසා හිතනවා. එතකොට මේ ස්කන්ධ ටික උපදින චක්‍රේ ඔය අතරෙම අවිද්‍යා සංකාරයෙන් හටගත්තාම අපි කියමුකෝ ලලිත් කියලා හිතපු කම නිසා ඇති වෙන දැනුම තියෙනවනේ. ඕක දෙකට බෙදෙනවා. ලලිත් ගැන හිතලා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඒ කියන්නේ තණ්හා උපාදාන භව කියන ටික එහෙමත් වෙනවා. ඒ නිමිත්තම විඥාන නාම රූප වල ආයත් මේ වගේ ආයතන ටිකක් හදනවා. එකම සංකාර නිමිත දෙක දෙපැත්තට බෙදෙනවා. අවිද්‍ය සංකාර තණ්හා උපාදාන වෙලා ජරා මරණ දුක. ඒ කියන්නේ ලලිත් කියන එක ඇත්ත වෙලා මනෝමය මම එයාලෙඩ වෙච්ච බහල් වෙච්ච දුකත් විඳිනවා. ඒ ලලිත් ගැන හිතන කමටම කය සවිඥානක වෙලා අපහු ස්කන්ධ ටිකක් හැදෙනවා.
සතරත් හැදෙනවා මේ ජීවිතේ දෙකට.
ඒ කියන්නේ පටිච්ච සම්පදාය දෙකට බෙදෙනවා අවිද්‍ය සංකාරය කියන තැනින් අවිද්‍යා සංකාරය කියන තැන විඥාන නාම රූප කියලා මේ පැත්තේ ස්කන්ධ ටිකක් හදනවා මේ පැත්තේ තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන ටිකක් හදනවා. ඒ කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් අවිද්‍යාව කියන්නේ පංච මහ භූත ටික නිසා අනාත්ම සංඥාවක් පහළ වෙන්නේ. ඒක දන්නෙත් නැහැ මේ විදියට නොදන්නකොට මේ අරමුණට ලලිත් කියලා හිතුවාම මේ හැඩේ අරගෙන මේ සිත උපදිනව නේද කියන එක දන්නේ නැහැ. ඔන්න අවිද්‍යාපච්ච සංකාර නොදන්නා කම නිසා ලලිත් ගැන හිතනවා කියන එක ලලිත් මහත්තය මෙහෙමයි මේ විදිය කෙනෙක් කියලා හිතනවා කියන එක තමයි සංකාරපච්ච විඥාන. අවිද්‍යාපච්ච සංකාර ඔය හිතන කම නිසා ලලිත් කියලා තැනෙක් ගැන දැනුම ඇති කරගෙන නාම ධර්ම වලට මේ කය සවිඥානක වෙනවා කියන එකත් වෙනවා. ඔය හිතන එක ඇතුලේ අනේ මහත්තය ලෙඩ වෙලානේ දැන් අනේ මහත්තය මට මෙහෙම බැන්නානේ කියලා ඒ මහත්තය කියනක ඇත්ත වෙලා තණ්හා උපාදාන කියන කත්ති ටිකක් ඇති වෙනවා. තේරුණේ
නැහැ. එකම ගංග දෙකට බෙදෙනවා.
සංඛාරය කියන තැනින් බෙදෙනවා. ඒකයි පටිච්චසම්පාදයේ විෂයාකාරයට පෙන්වන්නේ. මතකද? අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ නිසා විඥානාංග සලායතන පස්ස වේදනා ආපහු ඒකට අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව නිසා වර්තමාන කියලා පෙන්වන්නේ එකම දේ. ඒ කියන්නේ විඥානාම රූප කියන තැනට ගත්තහමත් අවිද්‍යා සංකාරයයි බලපාලා තියෙන්නේ. තණ්හා උපාදාන භව කියනලා ජාති ජරා මරණ කියන එකට අවිද්‍යා සංකාරයයි බලපාලා. ඒක අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ මම මේ කියපු ටික කරන්න පුළුවන් නම් කියපු ටික කියලා කියන්නේ එක දෙයයි. සිහි වෙන අරමුණක් ඇත්ත වෙන්නේ නැතුව මනෝ සම්පස්යෙන් හටගත්තා කිව්වත් ඕගොල්ලන්ට ඒක ඇත්ත වෙලා ඒ මේක ඒ කියන්නේ මේ අම්මා කියන එක ඇත්ත වෙලා මේකට තණ්හාව යෙදෙන්න පුළුවන් ඒ හින්දානේ ඕගොල්ලෝ අනිත්‍ය බලන්නේ. ඒ ඇත්ත වෙලා තේරෙනවා කිව්වේ. දැන් ඕගොල්ලෝ දුකෙන් මිදෙන්න හදන්නේ දුක කීපයක් ඇත්ත වෙලානේ. අම්මා මැරුණාම දුක එනවා කියන එක ඇත්ත. ඒ නිසා අම්මා කියලා සිහි වුණා, දරුවා කියලා සිහි වුණා, රත්තරන් කියලා සිහි වුණා කියන්නකො මොන දෙයකට සිහි වුණත් ඒ නිමිත්ත ඇත්ත වෙලා ප්‍රතිචාර දැක්කෝ සාසු දෘෂ්ටිය ඒ නිමිත්ත නැති බවට බැලුවොත් උච්චේ දෘෂ්ටිය. ඔය නිමිත්තේ මොන විදියට හැසිරුණාද අන්ත දෙකේ. ඕගොල්ලෝ ඇති බවට හැසිරෙන සාස්වත වශයෙන් හැසිරෙන්නේ නැහැ. නැති බවට ඕකට බලන්න කටු උච්චේ දිට කටුතු කරන්නේත් නැහැ. ස්පර්ශ නැති වෙන නැති වෙනවා කිව්වොත් උච්චේ දිට කටුතු කළා ගන්නවා. ඕගොල්ලෝ කරන්නේ ඒ අන්තයක හැසිරෙන්නේ නැතුව ආපසට යනවා. ඕකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕගතරණ සූත්‍රයේ එක්තර දෙවියෙක් ඇවිල්ලා අහනවා කතං සුමාරිස ඕගමතරති නිදුක්ඛාන වහන්සේ ඔබ වහන්සේ කොහොමද ඕගේ තරණය කළේ අපතිට්ඨං කෝ ආං ආවස අනායුවහං ඕගමතරති මම පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා. අම්මා කියන අදහස ඔගලන්ට આવොත් ඒක පිහිටා සිටියොත් ඇලෙනවා. යම් කලක පිහිටා සිටියොත් කිඳා බහිනවා. වෑයම් කළොත් ඉල්පෙනවා. ඒ කියන්නේ වතුරකට බැස්සොත් ගැඹුරු වතුර. වෑයම් නොකළොත් අත බැඳගෙන හිටියොත් මොකක් වෙයිද? කිඳා බහිනවනේ යටට යයි. අද්ග ගහ වෑයම් කර කර හිටියොත් ඉල්පෙනවා. වැයම් කළත් වැයම් නොකළත් දෙන්නම ගිලිලා මැරෙනවා හැබැයි. ඕගේ ඇතුලේ නා. ඒ කියන්නේ වැයම් නොකර ඉන්න කෙනා ගිලිලා මැරෙනවා. අරය වැයම් කර කර වැයම් කර කර හිටියත් කුචරලා හිටිය හැකිද? ඒත් ගිලිලා මැරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම වැයම්ද නොකරමින් පිහිටාද නොසිටමින් ඕගේ තරණය කළා. වැයම් කළ කරන එකෙත් දෝෂය දැක්ක පිහිටා සිටින එකෙත් දෝෂය දැක්ක. ඒ හින්දා ඕගොල්ලෝ වැයම් නොකර හිටියෙත් නෑ පිහිත හිටින්ද වෑයම් කරන්නේ නැතු පීනෝ මොකද වෙන්නේ? ඕගේ තුල වෑයම් කරමින් හිටියෙත් නෑ. වතුර මෙහෙම අද්ගගා හිටියත් වැඩක් තියනවද? නෑ. එතනමනේ ඉන්නේ වතුරමනේ. වෑයම් නොකර හිටියෝ ඒ තරම්. ඔය දෙකටම අයිති නෑ පීනනෝන. කෙනෙක් කොහොම හරි දණ්ඩි බඩගගා පීනනෝන. නේද? අම්මා කියන අරමුණ කවහම මේක කාමෝගේ. භවෝගේ, ditthiyoge ඔක්කොම ටික තියෙනවා. අවිද්‍යාවෝගේ. ඕක ඇත්ත වුණොත් ඕගොල්ලෝ වෑයම් නොකර හිටියා එතකොට කිඳා බහිනවා. අම්මා කියන එක ඇත්ත වෙලා දුක එන්න පුළුවන්, කැමැත් එන්න පුළුවන් උනේ ඇත්ත වෙලා. වෑයම් කළු තිල්පෙනවා. මේ ස්පර්ශ නිසා හටගත් එකක් ස්පර්ශ නැති වෙනවා. එතන දැන් මේ ඕගොල්ලෝ වෑයම් කරනවා. ඒත් ඕගේ ඇතුළේම. වෑයම් කළත් නොකළත් දෙන්නම දුකටපත් වෙනවා. ඒ නිසා වෑයම් ද නොකරමින් පිහිටාද නොසුමේ ඕගේ තරණය කළා. අම්මා කියලා සිහි වෙනකොට මේක ඇත්ත වෙලා වෑයම් කළෙත් නැ මේකෙන් වෑයම් නොකර කියන්නේ මේක ඇත්ත උනේත් නැ මේකෙන් මිදෙන්න උත්සාහවත් උනේත් නැ. පිහිනුවා කියන්නේ මෙහෙම දැනුමක් මට ඇති උනේ කොහොමද අපසට ගියා. තේරෙන්නේ නැහැ. ගිහිල්ලා කෙලින්ම යන්නේ ඇස් ඉදිරිපිටට මේ රූපය ඉස්සෙල්ලාම හම්බෙච්ච තැන. එදා හම්බෙච්ච සැබෑම ස්වභාවයේ රූපය තියෙන පෙන්ව පංච සතර මහා ධාතුව අවකාශ ධාතුව අවරාගෙන තියෙන පංච මහා භූත හොද්දට අනාත්ම ස්වභාවය පෙන්විය යුතුමයි. මොන විදිහටවත් මට කෙනෙක් හම්බුන්නේ නැහැමයි. ඇස් ඉදිරිපිටට ආවේ අනාත්මමයි, අනාත්ම රූපයක හැඩයකුත් තියුණා. අනාත්මයි සංඥාව. මේ සංඥාව ආරම්භය අම්මා කියලා හිතනකොට මේ හැඩේ අම්මා කියන විදිහටයි විඥානේ දැනගත්තේ. මෙහෙමයි අම්මා කියන දැනුම ඇති උනේ කියනකොට ඕගොල්ලෝ වැඩ දෙකක් කළා. මොකද්ද? මේ නිමිත්ත ඇති වෙන්න හේතු වෙච්ච අවිද්‍යාවත් නැසල අවිද්‍යාවත් විද්‍යාවත් උපදවාගෙන නිමිත්ත ඇති කරගත්ත හැටි දැනගත්තා. එහෙම අවිද්‍යාව නැසන්න මුලට යනකොට මේ නිමිත්ත ඇත්ත කියලා තණ්හාවෙන් හැසිරෙන්න ඉඩක් දීලත් නැහැ. දැන් මෙහෙම මේ නිමිත්ත ඇති වෙච්ච හේතුව හොයන්න බැරි වෙනකොට මේක ඇත්ත වෙලා ඒත් ගුල්ලම අපි හැසිරෙනවනේ. නමුත් අම්මකින් දැනුම ඇති උනේ කොහොමද කියලා අරමුණේ මුලට යනකොට මේක ඇති වෙච්ච මෝඩකමත් හිඳිනවා. එහෙම මෝඩකම හිඳින්න මුලට යද්දී මේ නිමිත්ත ඇත්ත වෙලා අම්මගෙන හැසිරෙන්න පුළුවන්කමත් නැති වෙලා අවිද්‍යාව තණ්හා කියන කෙලස් දෙකම එකවර හිඳිනවා ඔගොලු විදර්ශනා ඥානෙ. සසර ආවෙම අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජන සන්දහවතං සංසාරිතම් මංචේතුම. අවිද්‍යාවගේ වැස්මෙන් තණ්හාවකින් යුක්ත වෙලයි අපි ඔක්කොම ලාවේ. එතකොට මේ තණ්හාවට ආහාර ටික තියෙන්නේ අවිද්‍යාව වැස්ම තුලයි. අම්මා කියන තණ්හාවට ආහාර තියෙන්නේ අවිද්‍යාව කියන වැස්ම තුල. මේ වැස්ම දුරු වෙන්නේ නැහැ කවදාවත්. මෙන්න මේ ඌදී ඌ විදිහට පෙන්වන්නේ නැති තත් සම්මා දිට්ඨිය ඇති තත් මේ අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු නොවුනොත් තණ්හාව හිඳිනවා කියන එකක් වෙන්නේ නැහැ. අරමුණ ඇති වෙන හේතුව පෙන්වන්නේ නැතුව තණ්හාව නැති කරනවා කියන එක විහිළුවක්. තණ්හාව යට කළ හැකි. රබර් බෝලයක් වතුර යට කොබාගෙන ඉන්නවා වගේ. ඒ ටික තමයි මට කියන්න තියෙන වෙන ක්‍රමයක් නෑ. ඔය කියපු ටික නැවත 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 හරි අහලා හරියට කරන්ඩ ඔය ක්‍රමේ තවස් තුනකුත් ඕනේ. ඔගොලු දක්ෂ නම් හැබැයි හැම අරමුණක් ගන්නව කරන්න වෙනවා. එකම එක රයක් දවලක් විතරක් ඇති ditthi සම්පන්න වෙන්න. එකම එක රයක් දවලක් විතරයි උපදින උපදින හැම අරමුණකම හැබැයි දක්ෂ වෙන්න සිහි වෙනකොට ඒක අවිඥානික වස්තු වෙන්න පුළුවන්. සමහරට ගම් පිටින් නගර පිටින් පේනවා වෙන්න පුළුවන් හිතට. ඔලන්ට කියන්නේ කො රත්නපුරේ කියලා සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට ඒකත් ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගෙන තියෙන රූපයක් නිසා රූප සංඥාවක් පහළ වෙනකොට සංඥාව ආරම්භය මේ රත්නපුරේ නගරේ නැත්නම් රත්නපුරේ කියලා හිතනකොට මේ හැඩයම රත්නපුරේ කියන අත්දැකීමෙන් තමන්ට අල්ලා දිර අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. දැන් තමන්ට සීකරන්න පුළුවන් රත්නපුරයක් තියෙයි. එතකොට අර අනාත්ම සංඥාව ඔය විදිහමයි. නමුත් හොඳට තමන් දන්නවා මේ තමන්ට රත්නපුරය කියලා සීකරන්න පුළුවන් දැනුම ඇති උනේ කොහොමද කියලා. ඒක යාපහුව යන උඹලට. ඒකෙද එයාට හම්බෙන්නේ කඩ සාපු මිනිස්සු ගෙවල් දොරල් එයා දකින්නේ හම්බෙන්නේ මොකද්ද? පට ව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු අවකාශ ධාතු රාශි වෙලා තියෙන ආකාරයට රූප සංඥාවක් ආවා. සංඥාවක් හම්බ වෙනවා. අචක්කම් පටිච්ච රූපේච උපජ්ජාක විඥාන තින්න සංගති පස්සු පස්සපච්චය වේදන යම් වේදිති තන් සංඥානති කියපු ටිකම මම කියන්නේ. සංඥාවක් ආවම සංඥාව ආරම්භය මම රත්නපුරේ කියලා හිතනකොට මොකද වෙන්නේ? යම් සංඥානති තම් විතක්කේති යම් විතක්කේති තම් පපංකේති. එතකොට රත්නපුරේ කියලා හිතනකොට හිතනවත් එක්කම දැනගන්නවා. හැබැයි දැනගන්නේ මේ හැදේම රත්නපුරේ කියන ගමින් තමයි විඥානේ දැනගන්නේ. දැනගන්නකොටම අනාත්ම රූප සංඥාව නිරුද්ධත් වෙලා දැන් මට උන රත්නපුරේ කියන සීකරණ පුළුවන්. මේ වගේ ලෝකයක් නම ඒක මේ පුද්ගලය විතරක් නෙමෙයි. දැන් ඕගලන්න මෙතේ ඉඳන් ආපු පාරේ අඩියක් අඩියක් ගන්න හිතන්න පුළුවන් කියන්නේ. බලන්න හිත මොනතරම් වේගවත්ද. ඒ ගානේ නිමිති අරගෙන අවිද්‍යාව කියන එක අපි ජීවිතේ පැවැත්ම. නමුත් ඔය ඔක්කොම අතහැරෙනවා. ඒ කියන්නේ Tamanට හොඳට සියල්ල මනෝයි කියන්නේ. ප්‍රපංච සංඥාව මනෝයි. දැන් ඇහැ රූප චක්කු විඤ්ඤාණ පංච මහ භූත මේ ටික මනෝයි කියන්න එපා. තේරෙනා නේද? කියන්න මේ ඇසිදිරිවිට ආපු කබලින්ක ආහාරෙන් යුක්ත මේ පංච මහ භූත ටිකේ ඇත්ත නොදන්නා කම නිසා හදාගත්ත ලලිත් උන්න මනෝමය. හැබැයි මනෝමයයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් එකයි. පංච උපාදාන ස්කන්ධය පිනන්න මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් මේ ලලිත් කියන එක. ආහාර ප්‍රත්‍යයෙන් කබලින්ක ආහාරය ඇසුරු කරගෙන තියෙනවා. මෙයා නිරුද්ධ වෙන්නේ නැත්තේ මම හිතන දේ සතර මහා ධාතුට අයිති කියන මෝඩකම නිසා. හැබැයි හොඳට හේරුම් ගන්න පුළුවන් මේ රූප සංඥාව තුල තියෙන ආහාර ප්‍රත්‍ය විතරයි. දැන් ඇසිදිරිට ආව පංච මහා භූත ටික නිසා ස්පර්ශ ආහාරය නිසා මේ රූප සංඥාවක් පහළ වෙනවා. ආහාර ප්‍රත්‍ය විතරයි. නමුත් මට සිහි කරන්න පුළුවන් ලලිත් කියන රූප සංඥාව මේ ප්‍රපංච සංඥාව අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන ටිකෙම තියෙන. ඒකයි බුදුරජාණන් වහන්සේ අහන්නේ මහණෙනි ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දකිවුද? ඈ ප්‍රත්‍ය නිසා හටගත්තදී ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දකිවුද කියලා අහන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම ලලිත් කියලා හිතලා දැනගන්න මම සිහි කරනකොට මම දන්නවා ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූප සංඥාව දැන් නිරුද්ධයි කියන එක. මේ තියෙන ප්‍රපංච සංඥාව කියන එක. ඇහෙන් දැකපු වෙලාවේ තිබුණු රූප සංඥාවට ගැට ගහන්නේ නැහැ මම ලලිත් කියන එක. මම දන්නවා මෙයා හැදුනේ කොහොමද කියන එක. තේරුණාද? ඔන්න ඕකයි තියෙන්නේ. ඕක හොඳට තේරුණාම කියනවා සෝතාපන්ති අංග දෙකක් තියෙනවා කියලා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ඇසුර. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරේ ධර්මාන ධර්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ වෙන මොකෝ තිදෙන එක නෙමෙයි. මේ අහගත්ත දේ ඒ විදිහටම මනසිකාරය කරනවා. කරමින් සීලයට පිටල සමාධි වඩනවා. සමාධි වඩවඩ මේ විදිහටම හිතනවා. පරතෝ ഘോഷයෙන් ඇරෙන්න වෙන ඥාන දර්ශනයක් ලබනවා කියලා ක්‍රමයක් නැහැ. වෙන්නේ නිසයි. දැන් මේ ක්‍රමය අහගත්තේ නැත්තම් මේ වෙලා තියෙන්නේ මොකද කියන එක අපි දන්නේ නැහැ. ඔය ભેදේ හොයාගන්න නැතුව කවදාවත් උගලන්ට යන්න බෑ. මනෝමයෙන් යනවා කියලාවත් මේක ඇතුළේ රින්ගල කොහෙන්වත් යන්න බෑ. ඒකයි මේ ඕගේ ඇතුලේ පිහිටා හිටියත් වෑයම් කළත් ඕගේ ඇතුලේ දුකමයි. එහෙනම් ඕගේ තරණය කරනවා කියනකොට එයා ඕගේ තුල ඇත්ත වෙන්නේ නැහැ. එළියට යනවා. ඔගලන්ට අම්මා තාත්තා දුව පුතා අයියා අක්ක රන් රිදී මුතුමැණික් ඕන දෙයක් සීවි. සීවි සිහි වෙන හැම එකකම මුලට යන්න. ඔන්න ඔය අවිද්‍යාව හසු වුණාට පස්සේ තමයි ඔගලන්ට ආශ්‍රව ගැන නෝන එන්නේ. මෙච්චර දැනගත්තාම තාම Taman හිතන කෙනා බාහිර ඉන්නවමයි කියලා දැනෙන ගතියක් තියෙනවා. බව ආශ්‍රවය. මේකට තමයි එනවා ආශ්‍රව කියන්නේ මෙච්චර බාහිර කෙනෙක් නෑ සතර මහා ධාතු පංච මහා භූත නිසා අනාත්ම සංඥාවට හිතලා මේ ප්‍රපංච සංඥාව ඇති කරගත්තේ කියලා උන ලලිත් කියන එක තමන් තුලයි කියලා දැන් තේරුණා කිසිම දෙයක් නෑ. නමුත් හිතෙන් සිහි කරනකොට එන්නේ මම මේ සිහි කරන්නේ ප්‍රපංච සංඥාව නේද? ඇසිදිරි පිටාවේ අනාත්ම සංඥාව නේද කියන එක මේ ඇත්ත දැනගත්තට ආශ්‍රව වැඩි. අවිද්‍යාව මේක නොදැක ආශ්‍රවයෙන් වැඩි. ඊගාට බව ආශ්‍රව මං හිතන කෙනා තාම බාහිර ඉන්නවා කියන ගතියදී දිට්ඨාශ්‍රේ නෑ මේ සිහි කරන කෙනා පුද්ගලයෙක්මයි කියන ඔය ගති ටික තාම තියෙනවා. හැබැයි හොඳට සිහිවත් වෙච්ච ගමන් ඒ කියන්නේ 80ට ඔය ටික නුවණ නැතුව ලලිත් කියලා සිහි කරනකොට ඔය ගතිය ඔක්කොම ඒ කියන්නේ කෙනා බාහිර ඉන්නවා එයාට කතා කළ හැකි කියලා පෙන්නලා ඇති. හැබැයි සිහිය තුය හිතු ඨග්ගල ඔක්කොම අතර වෙනවා. ඒකයි අවිද්‍යාව දුරුයි ආශ්‍රෝති. තේරෙනවා. සිහි නැති වුණොත් සාමාන්‍ය වෙනද මනසට කිසි වෙනසක් නැහැ. වෙනද විදිහට මෙයාට ඨග්ගල පොන්න කරන් කතා කරන්න පුළුවන්. හැබැයි සිහි කළොත් මම ලලිත් කියන දැනුම ආවේ කොහොමද කියලා කිසිම සැකයකුත් නැතුව ඨග්ගලත් අතර වෙනවා. සිහි කරනකොට ආශ්‍රෝ ඔක්කොම අතර වෙනවා. සම්මාදිට්ඨියට සිහිය නැති වෙනකොටම ඔක්කොම ටික අර විදිහම තියෙන්නේ. එතකොට තමයි ආශ්‍රයක්ෂේත නුවණ තියෙන්නේ. සම්මා මේ අවිද්‍යාව දුරු වෙච්ච කෙනාටයි ආශ්‍රයක්ෂේ හම්බ වෙන්නේ. අවිද්‍යාවෙන් යුක්ත කෙනාට ආශ්‍රයක්ෂේත ආරම්භවත් නැහැ. ඒ කියන්නේ මේ කාරණාව අහගත්ත කෙනාට කාරණාව තේරුනහම දැන් ඒකයි දවල්ට ගිනි ගන්න රැයට දුන්දාන බහාරන්න කියන්නේ මේ කෙනා කියන මේ රූප මෙටි හාරලා බලන්න. එතකොට ඉස්සලාම හම්බෙන දොරාගුලක් අවිද්‍යාව. මෙන්න මේ නොදන්නා කම මෙන්න මේක නේද ඇත්ත කියලා. ඕක තුල කටයුතු කර කර යනකොට තමයි පිම්බෙන වර්ගයේ මෙඩියා කියන්නේ බලවත් තරහව හිතේ වැඳිලා තියෙන කම අඩු වෙන්නේ. ඕකත් එහාට ගෙනියනකොට තමයි දෙමන් සන්දිය කෙසේද කෙසේද යන විමතිම නැති වෙන තැනකට එන්නේ. ඕකමයි කරන්න තියෙන්නේ. ඕක යනකොට තමයි ඉදිබුව හම්බෙන්නේ පංච උපාදානස්කන්ධය කියන එක. සැබෑම ස්වභාවය තමයි හම්බෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකේ කියන්නේ. මේ එකම ගතිය තියෙන. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් මොම ওই ටික
කරන්නේ.
විදිහටම කරනවා කියනවා නම් මේකේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේ විදිහටම කරන්නේ මොකද මේ අනාත්ම සංඥාව සහ ප්‍රපංච සංඥාව අතර ඔයගලට වෙනසක් තිබුණ හම්බ වෙලා තිබුණේ. මොකද මනෝ සම්පස්සයෙන් උපදින අරමුණු විදර්ශනා කරන මට්ටමක දැනුම හිටින්නේ මේක මේ විදිහටම කළා නම්. TypeError මේ විදිහටම නොකළ නිසායි මනෝ සම්පස්සේ නිසාට මම එක අහන ප්‍රශ්න කෙනෙක් අහනකොට මට ටග්ගල තියෙනවා. මෑණිකුල්ල ඔබතුමාලා මේ විදර්ශනා කරන හැටි අහන ප්‍රශ්න නෝ
ඔය ආකාරයට විදර්ශනා කරනකොට මම මත වුණක් ආව සමහරවසේ අරුණ කර්ම ගානෙම මේ පෙර අවිද්‍යා කර්ම සංහා හේතු නිසා මම මේ ස්පර්ශයෙන් හට ගන්නවත් සමගම මේ මනසට ලෝකෙ මොකද්ද නැහැටි විරුද්ධ නැහැටි එහෙම නෝනකුත් ආව දැන් වර්තමානයේ නම් මේ මේ ආයතන හරහා හොඳට මේ අනාත්ම ස්පර්ශ ආයතන හය අනාත්මයි කියලා මොන හොඳටම තියෙනවා. ඒ කියන්නේ සමාධි තින් දකින්නකොට හොඳටම ස්පර්ශ ආයතන හය අනාත්ම ස්වභාවය හොඳටම පැහැදිලි. ඒ අනාත්ම ස්පර්ශ ආයතන හය දකින්නත් එක්ක ඒ නැගනත් එක්ක මෙහි මානසික උපදන නිමිත්තටම හිතන කියන කරන බව ඒක අරකින් විදිලා බවත් නුවණක් තියෙනවා. හැබැයි ආශ්‍රව නිසා ඕක මේ
හැම වෙලාවෙම මනසෙන් උපදින නිමිති ටිකට ස්පර්ශ ආයතනයන්ගේ නවයතනක් දෙන්න එපා. ඒකයි කටයුතු මේ කතා කරන දෙයින් මේ බලාපොරොත්තු වෙන්නේ ස්පර්ශ තව පැත්තකින් ස්පර්ශ ආයතන නෙමේ සතර මහා ධාතු ඉඩක් දෙන්න එපා. Taman හිතන දෙයට සතර මහා ධාතුන් ඉඩක් දෙන්න එපා. සතර මහා ධාතුයේ නවයතනක් දෙන්න එපා කියලා.
ආත්මයෙන් දකින්න එපා කියන එක
ආත්ම වශයෙන් දකින්න එපා කියන එකත් නෙමෙයි. මේ මම හිතන දෙයට සතර මහා ධාතුව තුල ඒ කියන්නේ දැන් මම ලලිත් කියලා කෙනෙක් ගැන හිතුවොත් දැනුවත් එයාට ඒ හිතන තැනට භූමියක් නැතිනොත් විතරයි මෙයා නොරැඳෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් මම එහෙම හිතනකොටම මේ හිතන දේ මෙහි මේ රූපෙට පෙන්වුවොත් කෙලින්ම මේ ඒකයි රූපේ විඥාන ත්‍ිතියක් කියන්නේ මේ ලලිත් කියන දැනුම තියෙන සිතට මේ විඥානේ පිහිටනවා මේ රූපේ විඥානේ පිහිටනවා. එතකොට මේ රූපේ ලලිත් වෙනවා මට. මම කියලා සිහි වෙනකොට සිහි වෙන එකට සතර මහා ධාතුවේ ඉඩක් දෙන්න එපා. ඉඩක් දුන්නොත් කෙලින්ම මේ රූපේ තමයි සතර මහා ධාතුව. මේ රූපේ මම වෙනවා. ඒක නොවෙන්න නම් කටයුත්තේ ඕගොල්ලෝ මේ සතර ආපස්සට ඇවිල්ලා මේ රූපේ සතර මහා ධාතු බව පෙන්වන්නේ මේ හිතේ පහළ වෙන පංච උපාදාන ස්කන්ධ ලෝකයේට සතර මහා ධාතුවේ ඉඩක් නොදෙන්නයි. ඒකයි විය යුත්තේ. දේරන මේකෙන් කරන කෘත්‍ය දකින්න කියන්නේ රූපේ විඥාන ටිටියක් හැම වෙලෙම සිත පවතින තැනක් රූපේ. ඕගොල්ලෝ මේ කබලෙන්ක ආහාරයෙන් යුක්ත රූපයට හිත නතර වෙන්න තැනක් නොදුන්නොත් කුරුල්ලෙක් කියලා සිහි වුණා කියන්නකො. කුරුල්ලෙක් කියලා සිහි වෙන කොටත් ඕගලන්ට දැන් කුරුල්ලා කියලා මොකෙද්ද මොකද්ද කොතනද කියන එකක් නැහැ. නමුත් කුරුල්ලා කියලා එකක් සතර මහා ධාතුවේ තියෙනවා කියලා ඉඳ තියන්න එපා. ඒ කියන්නේ බාහිර ඒ වගේ වෙලාවකට නිශ්චිත පැහැදිලි අරමුණක් නැතත් විදර්ශනාකට යුතුයි. ඒ කියන්නේ කුරුල්ලෙක් කියන දැනුමක් මට එනවනම් එන්නේ මෙහෙමයි. ඒ කියන්නේ සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගන් තියෙන රූපයක් තියෙන තැනක අනාත්ම සංඥාවක් පහළ වෙයි. පහළ වෙනකොට කුරුල්ලා කියලා හිතුවොත් මේ වගේ දැනුමක් ඇති වෙයි. නූපන්නදී ඇති වෙන හැටියකටත් නෝනයි යාට. ඇති වෙච්ච දෙයකටත් නෝනයි. ඇති වෙන්නේ මෙහෙමයි කියලාත් නෝනයි. තාම හම්බ නොවිච්චාරම කවදාවත් නැවත් දැකලා නැහැ කියලා අහනවා. එතකොට එහෙම නැව් තියනවා නෙමෙයි. අපි කිව්ව දැස් දෙකෙන් දැකලාම නැහැ. අපි දන්නේම නැහැ. නමුත් කෙනෙක් නැවක් ගැන කතා කරනවා නැව මෙහෙමයි මොහොතියනවා රේමේ කියලා කියනවා. එතකොට එහෙම හිතනකොට නැව කියලා දහම්බෙලත් නැහැ. නමුත් මේ සතර මහා ධාතු නැව තියනවා කියලා හිතන්න එපා. ඒගොල්ලෝ දකින්න ඕනේ මෙයා අවිද්‍යාවෙන් කතා කරන කියලා. එයා එක කතා කරන්න යන්නේ නැහැ. නමුත් නුවණයි මෙයා මේ ස්පර්ශ ආයතන පිළිසින්ද නොදන්නා අවිද්‍යාවෙන් මේ හිතින් කින් කිරින් කරන්න කියලා නුවණයි. නැව කියන එකක් යම් දවසක වෙනවනම් වෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගන්තියන් රූපයක් ඇස් ඉදිරි පිටට එයි. එනකොට අනාත්ම සංඥාවක් පහළ වෙයි. සංඥාව හරබැ මේ නැව කියලා මම හිතනකොට මෙහෙම දැනුමක් ඇති වෙනවනම් වෙන්නේ ඕම මිසක බාහිර මෙහෙ තියනව නෙමෙයි. කලම එයා දන්නවා. තේරෙනවා කියන එක. කලම එයා දන්නවා ඇති වුණොත් අවිද්‍යා ප්‍රත්‍ය මේව ඇති වෙනවා මිසක සතර මහා ධාතු වෙනන්නේ නැහැ. උනේ නම් අවිද්‍යා ප්‍රත්‍යෙම තිබුණා මිසක හිටියා මිසක සතර මහා ධාතු හිටියේ නැහැ.
ඒකට රැවටුණා වුණා තියා දන්න වෙච්ච දේ.
වෙච්ච දේ දන්නවා. රැවටෙනවටත් රැවටුණාටත් ඔක්කොම වෙච්ච දේ දන්නවා. ඉස්සර රජ කාලේ රජවරු මෙහෙමයි සිටවරු මෙහෙමයි කියලා කතාවක් ඇහුවත් එයා දන්නෝ මේ ඔක්කොම අවිද්‍යා පත්‍ය සංකර්මේ ලෝකේ. ඔය ඔක්කොම තිබුණේ ඒකයි මහණෙනි. එයාට එනවා පටිච්ච සම්පදායේ සත්‍යත්වය ඥානය. අතීතේද අවිද්‍යාව නිසාම සංකාර වුණා. ඈ වර්තමානයේද අවිද්‍යාව නිසාම සංකාරය වෙනවා. අනාගතේද අවිද්‍යාව නිසාම සංකාරය වෙනවා. හයයි මේ අතීතය අරබය දෙකයි අනාගතය අරබය දෙකයි වර්තමානයේ අරබය දෙකයි අනාගතය අරබය දෙකයි තුනයි. ඒ කියන්නේ අවිද්‍යාව නිසා අතීත සංකාර වුණා, වර්තමානයේ අවිද්‍යාව නිසාම සංකාර වෙනවා, අනාගතයේ අවිද්‍යාව නිසා සංකාර වෙනවා තුනයි. අතීතයේදීත් අවිද්‍යාව නැතිවීමෙන්ම සංකාර නැති වුනේ, වර්තමානයේ අවිද්‍යාව නැතිවීමෙන් සංකාර නැති වෙන අනාගතයේ අවිද්‍යාව නැතිවීමෙන්ම සංකාර නැති වෙන්නේ. හය මේ අවිද්‍යාව නිසාම සංකාර ඇති වෙලා අවිද්‍යාව නැතිවීමෙන් සංකාර නැති වෙනවා කියන නුවණක් තියෙනවා. ඒක පටිච්ච සම්පදාය කියන නුවණක් හඳයි. ඔය වගේ පටිච්ච සම්පදායේ කාරණා 11ට මේ හත ගානේ සත්‍යත්‍ය ඥානයක් එනවා. එතකොට අතීත රජවරු හිටියා කියලා කෙනෙක් කතා කරනකොට ටග්ගල යට තේරෙනවා. වර්තමානයේ මේ මට දැන් පේනවා කියන තරක ටග්ගල තේරෙනවා. අනාගතයේ මෙහෙම බැලුවේ හැකි දැක්ක හැකි ප්ලේන් එකක ගිය හැකි ඇමරිකාවට ගියාම මෙහෙම මෙහෙම දේවල් දැක්ක හැකි කියනකොට ටග්ගල තේරෙනවා. මේ කතා කරන ආශ්‍රම මනසක බාහිර තියෙන ශුන්‍යතාවය අනිමිත්ත ස්වභාවයක් අපනිත ස්වභාවය මේක තුල එනවා මහ විශාල පුළුල් තුම් භවයම කැටිකල එක අරමුණ විදර්ශනාවට එනවා. එයාට අවශ්‍ය නැහැ මහමුදුරනේ මම දැන් මෙහෙම කළා පස්සේ කොහොමද කරන්න ඕනේ කියන එක අහන්නේ. ආශ්‍රය ක්ෂය දක්වාම තියෙන එකම දේ. ස්පර්ශ ආයතන හය අනාත්මයේ දකින්න නෙමෙයි ආත්මීය වූ ලෝකී අනාත්මය දකින්න. ස්පර්ශ ආයතන හය නොනමත්‍ය අපිට හම්බ වෙලාම නැහැ. ස්පර්ශ ආයතන 6 ආරම්භය යම් තාක් ගතියත්තං ඒතාක් ප්‍රපංච ප්‍රපංච යම් තාක් ඇද්ද ඒතාක් ස්පර්ශ ආයතන 6 ගතිය ඇති මේ ස්පර්ශ ආයතන 6 අනාත්මයි නේද කියලා සිහි කරනත ඔගොල්ලෝ මනෝ මේ මහතකත්ව නිමිත්ත කිතා ඒ කියන්නේ මම ලලිත් මහත්තයා කියලා හිතලා ලලිත් මහත්තය කියලා දැනගන්නකොට රූප සංඥාව නිරුද්ධ ස්පර්ශ ආයතනේ රැස් වෙලා නැහැ උපචේතයක් නැහැ මට අනාත්මයි කියලා සිහි කරනව ස්පර්ශ ආයතන 6 නැහැ එහෙම තියෙන එකක් නැහැ ඒකයි මම කියන්නේ එතකොට තමන්ට හම්බෙන්නේ ප්‍රපංච සංඥා ටිකම විතරයි. සලායත Nirodhi කියන්නේ මොකද්ද?
ස්පර්ශ ආයතන හැම විදිහ මනසට.
මොකද ස්පර්ශ ආයතන?
පේන, ඇහෙන, දැනෙන,
දැනගන්න ස්පර්ශ. පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටිකේ නැතිවීම බලන එක Nirodhi බලන එක තරම් අමාරු නෑ. ස්පර්ශ ආයතන 6 කියන්නේ බාහිරේවට නෙමෙයි, ආධ්‍යාත්මිකේවට සලායතන. යම් වෙලාවක ඔබතුමියට ඇහැ කන දිවනාසය ශරීරයේ මනස නැති වුණොත් තමයි ස්පර්ශලායත නිරුද්ධ කියන්නේ. එයාගේ ජීවිතය හරි අද්භූතයි. රූප දකිනව නමුත් ඇහැ නැහැ. ශබ්ද ඇහෙනව කල නැහැ. ගන්ධ දැනෙනව නාසය නැහැ. රස දැනෙනව දිව නැහැ. යනවා එනවා ඇවිදිනව ගන්නව තබනව නමුත් කය නැහැ. මේ මමයි කියලා පනවන්න පුළුවන් කිසිම නිමිත්තක් නැහැ යාට. විප්පමුත්තස සම්බදී කියලා කියන්නේ සියලු තැනම මිදුණු කෙනෙක්. බලන්න ඕගලන්ට හැම තැනක්ම හම්බෙලා තියෙන කයට නෙමෙයිද කියලා උඩ යට ඉදිරිය පිටිපස උතුර දකුණ සදිසාවන් දස දිසාවන් අට දිසාවන් ඔක්කොම කයට සාපේක්ෂ නෙමෙයිද කියලා. මේ කය නැති වුණොත් ඔබතුමල්ලට දිසාවන්ගේ ප්‍රශ්න නැහැ දිසාවන්ගේ මිදෙනවා. අවිද්‍යා නිරුද්ධ වුණොත් සංඛාර නිරුද්ධ වුණොත් විඥානේ නැහැ. එහෙම වුණොත් නාම ධර්ම අරුමුණු කළා හිත මේ කයට බැස ගන්න කම නැහැ. එහෙම වුණොත් ආයතන උපදින්නේ නැහැ. හම්බෙන 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 හැම එකකම ආපහු යන්න කියන්නේ ඕගලන්ට මේ සංඥා නිරෝධයෙන් එහාට යන්නේ මේ පැත්ත අතහැරෙනවා සම්පූර්ණ මුලින්ම පංචායතනේ ඇහැ කන දිවනාසය ශරීරයේ නිමිති අතහැරෙනවාම කබලින්ක ආහාරයෙන් යුක්ත කයෙන් ඔබ මිදුණු දවසට අනාගාමී. එතකොට මේ අතපය ගැන ඔබට දැනුවත් නැහැ. එක්ම මන ආයතනේ සංඥා නිරෝධය හම්බ වෙච්ච දවසට රහත් සලායතන නිරෝධය කියන්නේ හොඳට මතක තබා ගන්න ආධ්‍යාත්මික පැත්තට මිසක ඇහැ තියෙනවා ඇහි පිහිටලා ඉඳගම රූපයක් ඇතිවිලා නැති වෙන එක ගැන කතා කරන එක නෙමෙයි සලායතන නිරෝධය කියන්නේ. ඒක ඕන කෙනෙකුට කතා කළා හැකි නමුත් පුද්ගලයා යමමයි. නමුත් ඔබට ඇහැ නැති වුණොත් ඔබ පැනවිය හැකිද? මම කතා කරන දර්ශනය ගැඹුරුයි. හැබැයි ගැඹුරු වුණත් මම මේ තරහින් නෙමෙයි සමහර වෙලාවට ටික වේගෙන් කියන්නේ. මේ ආපස්සට යන්න මොකද ඒ වරදව ගන්න එපා කියලා බුහන්ති කියන විදියටම මේ මෙනෙහි කරන්න කියලා කිව්වට මේ කොතනද අඩුව කියලා හොයාගන්න කියලා මම කියන්නේ. ඒක එහෙමම කියන්නේ නැතුව මොනවා හරි දෙයක් කරන්න නෙමෙයි පින්වතුන් උත්සාහවත් වෙන්න මුළු ජීවිතේම වැය කරන්න හරියටම මම මේක කරන්න කොහොමද? අපිට ලොකුකමක් නෙමෙයි මේ පාපිස්සේ ඕන කෙනෙකුට කකුල් බෙහෙන්න පුළුවන් වගේ කිරිසප්පියෙකුට හරි කමන්න වැඳලා හරි මේ සසරේ නදී ගන්න ක්‍රමයේ හොයා ගන්න වෙහෙසට මම ඔය කෙනෙක් කියනවට ලියන්න හදනවට මම එච්චර කැමති නෑනේ. මොකද මම කියන්නේ ඒ කියන්න ලියන්න අපි සුදුසු නෑ. මෙච්චර බණ දන්නවා කියන්නේ නෑ. මම තාම කියන්නේ මම දන්නේ නෑ. මම සුදුසු නෑ කියලා මම දකින්නේ පොතක් ලියන්න. මොකද තව මාතෘක නුවණ වැඩිනවා තව නුවණ වැඩිනවා මේ කියන එකේ දොස් පේනවා. ඒ හින්දා මම හැමෝටම කියන්නේ කියපු දේ මට සමහරට හදන්න පුළුවන් නමුත් මම ලියුවාම කළාම ඒකේ දෝෂي හදන එක අමාරුයි. ඒකට වඩා මගේ අදහස සත්පුරුෂ නම් මමත් සසරෙන් ඉඳලා අනිත් අයව මුදුව ගන්න නම් ඕනේ. මම ඒකට කරන්න ඕන පුළුවන් තරම් හරි දේ කොහොමද කියලා හොය හොයා වීඩියෝ කිරීම මිසක ඒකට මේ තව තාම අනවශ්‍ය කරදර එකතු කර ගැනීම නෙවෙයි කියන එක. ඒ කියන්නේ අපි හැම වෙලාවම ඉන්න ඕනේ මම දන්නේ කියන තැනක මිසක දන්නවා කියන තැනක නෙවෙයි. ඒ බොත් කියලා අදහ හරියනවා. දැනට සේනාස වුණොත් මේ මන කිව්වොත් කවුරු හරි පොඩි ආමෘකයන් කරකෝ ස්වාමීන් වහන්සේ උකට වඩා මේ අර්ථ මෙහෙම වෙන්න බෑද? පුත් මම බලානේ පුතේ ඇත්ත තමයි. මම සාදු කියලා වැඳලා ඒක පිළිගන්නවා. හදිසියවත් මට වැරදුනොත් කිසිම වෙලාවක දෙකක් නැහැ. මම මට දැන් කොහොමද ඉස්සෙල්ලා මේක කියලා දැන් ආයෙ මෙහෙම කියන්නේ කියලා හිතන්නේ මම ශ්‍රේණික වේක හදනවා. මොකද නොදන්න කාලේ වචනයක් කියන්න පුළුවන්. නමුත් දැනගත්තට පස්සේ හංගන එකයි අසපෝසකම. අප්‍රමාත්‍යෝ අනන්ත සංසාරේ මහා දුක් කන්දක් විඳපු ඇත්තෝ මේකට ඇවිල්ලා කොහොම හරි මේ බුද්ධ උත්පාද කාලේ මනුස්ස ජීවිතෙන් වැඩක් ගන්න බලන්න. ඒක කාට වැඳලා හරි කමන්න පුළුවන් තරම් නිහතමානී වෙලා ඒ වගේම හැම වෙලාවෙම මට වරදින්න පුළුවන් මට වරදින්න පුළුවන් කියන තැනකින්ම තමන් හරි 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 කියන තැනකින් නෙමෙයි මේකත් වරදින්න පුළුවන් මේකත් වරදින්න පුළුවන් කියන පැත්තකින් යන්න. නිතරම තමන් දැන් ඕගොල්ලන්ට මේ බරට එක කිව්වොත් මං ආපහුම එනෙහි කරනවා. කොච්චරත් මේක කොතනද සාධාරණ කොතනද අසාධාරණ කොතනද වැරදි හරිනම් හරිද ඕනම දේශනාවක් කළා මට ඒක පුදුලා ඉබේම ආපහු සී වෙනවා. පහුවදාට දසේනසෙම කිව්වහම මොනවා හරි අඩුපාඩුවක් හෝ නැත්නම් විස්තර නොවුණු තැනක් හෝ තිබුණහම මට ඒක හම්බෙන පොහොතරම කියනවා. ඉතින් ඒ වගේ එහෙම කරන්න ඉතින් ඔයාලා බල්ල කටයුතු කරන්න සමහර විට ගොල් මං හිටපු ගා එක එක වචන කියන ඒවට තරහ ගන්නත් එපා ඇටි හැමදාටම උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ කරගන්න. මේ දේශනාව හරි වටිනවා හොඳට හිතන්න හොඳයි ඈ. ආහාරය ඇසුරු කරගෙන මනෝමය මට්ටම කබලින්ක ආහාරය ඇසුරු කරගෙන පවතින හින්දා කබලින්ක ආහාරය මිදුනහම පංච උපාදානස්කන්ධයේ හැබැයි රූපවචරය. එතකොට තියෙන ස්පර්ශයෙන් මුල් කරගෙන ස්පර්ශ ආහාරය චක්කු සම්පස්යෙන් මුල් කරගෙන කියන්නේ මේ සංඥාව තියෙන තැනක මේ ඇත්ත නොදන්නාකම නිසා මෙහෙම ලෝකයක් ඇති වුණාම මේ ඇතිවෙච්ච ලෝකයේ සතර මහා ධාතුට අයිති වෙන්නේ මේ ස්පර්ශයට අයිති කියන තැනකම ඉයර්
තියෙනවා.
ඒ මානසික මට්ටම පවතී.
ඒකේ
රූපාවචර මට්ටම. ඒ ස්පර්ශාහාරය පිරිසෙන් දැක්කහම අරූපාවචර මට්ටමක් මේකේ නැහැ. ඒ මට්ටමේ මේ මට්ටමේ කිලස ඔක්කොම ගෙවෙනවා මේ මට්ටම. ඒකයි ඒ මට්ටම රූප රාග අරූප රාග මානෝද්වේච අවිජ්ජා කියන පහම අරකින් ගෙවෙන විදිහට දාලා තියෙනවා. ස්පර්ශාහාරය හෝ මනෝ සංජිතන ආහාරය හෝ විඥානාහාරය පිරිසෙන් දැක්කහම නාම ධර්ම වලින් මොකක් හෝ පිරිසෙන් දැක්කහම උද්දම් භාග්‍ය සංයෝජන ඔක්කොම ගෙවෙනවා. සතර මහා ධාතු පිරිසෙන් දැක්කහම ඕරම් භාග්‍ය සංයෝජන ගෙවෙනවා. උද්දම් භාග්‍ය සංයෝජන ගෙවෙනවා නාම ධර්ම වලින් එක ආහාරකර පිරිසෙන් දැක්කහම. දැන් මම හිතන දේ කබලින්ක ආහාරයට අයිති කියලා මේ චක්‍රය පවත්වනවා වගේම මම හිතන දේ ස්පර්ශයට අයිති කියලා තැනකින් අර්ථ පවතිනවා. කබලින්ක ආහාරය ගැන යට නෝන නැහැ. ඒ කියන්නේ අවස්ථාවට හටගන්න හටගෙන බලන්න පුළුවන් කියන තැනකින් පවතී. තියෙනවා නෙමෙයි. යාට මේ. එකම විදිහටමයි තියෙන්නේ. මම ඔය කියන්නේ මේ අවිද්‍යාවෙන් හටගන්න පංච උපාදානස්කන්ධයේ මුල් ස්වરૂපය මම කියන්නේ බොහොම සිවු නිකම් තෙල් කඩදා සීකොලයක නිර්මාණය කරපු රූපයක් බඳු අපේ ආත්ම වහල් ඇහැ කන දිව නාසය ශරීරයේදී ඔය රූපයක් යකඩේ කර ඇල්ලක ඇලෙව්වොත් ඒ ලෑල්ලේ හෝ යකඩේ හයියම ගන්නෝනේ. ඒ වගේ තමයි මේ මම කියන හැඟීම මේ සතර මහා ධාතු රූපේට ඇලුනහම දැන් මේ කය ඇත්ත වෙලා අපිට. ඔය ආපහු ගියම වෙන්නේ මේ සතර මහා ධාතු රූපේ මේ කය මෙදුනහම මේක නිකම්ම රූපේ සම්පූර්ණ ආත්ම භාවයේ මනෝයි. තමන් ඔය මේ හිතන්න පුළුවන් කියන්න පුළුවන් හැඟීම් මේ මම කියන මේ සිද්ධි ඔක්කොම ටික නාම මට්ටමේ හේනින් පෙන්න මට්ටමේ කයක. හැබැයි ඒ කය ඇසුරු වෙනවා රූප රාග රූප රාග මානෝ දචල්. ඒ බඳු කයනොත් මෙදෙන්නේ
කියලා මානසික මට්ටමක් වගේ ආවහම ඒ විදිහට
එයාට කබලින්ක ආහාරයේ හීනයක් වෙනවා. එතකොට මේ කාම ලෝකේ මට්ටම හීනයක් වෙනවා. දැන් අපිට මනෝමය මට්ටම හීනයක් කබලින්ක ආහාර මට්ටම ඇත්තනේ. අනාගාමි කෙනාට කබලින්ක ආහාර මට්ටම කාම මට්ටම හීනයක් සප්ම උපමා කාම. හැබැයි මනෝමය මට්ට ඇත්තම ඇත්ත වෙනවා එයාට. ඒ කියන්නේ මනෝමයෙන් පහළ වෙන රූප මේ විදිහටම ස්පර්ශයි එයාට. දැන් මේ කබලින්ක ආහාර රූපේ මේ විදිහට ඇඟට වදිනවනේ ස්පර්ශයිනේ. ඒ විදිහටම ස්පර්ශයි ඒ රූපයට. මේ රූප ගැටුණාට මේ නිකම්ම සතර මහා ධාතු කියලා දැනෙනවා මිසක ආත්ම භාවයක් තියෙන ජීවත් වෙනවා කියන එකක් නැහැ. අර මට්ටමේ මම ඉන්නවා මගේ කයට රූප ගැටෙනවා කියලා මනෝමය මට්ටම ඇත්තයි. නාම ධර්ම මට්ට. නෑ එතනත් රූපයක් තියෙනවා. චිත්තජ රූපය සිටින් හදන.
ස්පර්ශායතනයි
ඇත්ත නෙමේ පෙන්වන්නේ හිස් ගෙවල් හය ශුන්‍යතාවේ මේ අපි ওই කතා කරන්නේ පංච උපාදානස්කන්ධ ලෝකේ ගැන. අර ශුන්‍යෝගාමී ස්පර්ශ ගෙවල් හය පෙන්වන්නේ ස්කන්ධ මට. දැන් අපි කතා කළේ ස්කන්ධ උපාදානස්කන්ධ කියලා දෙකක්.
ස්කන්ධවලදී උපාදානස්කන්ධ වෙනමම දකිනවා.
ඔව් උපාදානස්කන්ධය අසුරු කරගෙන පවතින්නේ අර අනාත්ම ස්පර්ශ ආයතන හයට අයිති කියන මෝඩකම. දැන් අර ආසීතූපම සූත්‍රයේ තියෙන සුඤ්ඤෝගාමයේ කියලා දැන් අපි මෙහෙම බලනකොට පුද්ගලයා ගෙවල් දොරවල් කියන ඔක්කොම අනාත්ම රූප සංඥාව නිසා හදාගත්ත මිසක රූපපැත්තේ නැහැ කියලා දැක්කානේ. ඒ විදිහටම මේ පංච උපාදානස්කන්ධ ලෝකය මනෝය කියලා දකිනවා. ආයතන හයේ මුකුත් දකින්නේ නැහැ. සිහි කළා යන්න බලන්න අහන්න බෑ ගියත් මෙහෙම තියෙන තැනක මෙහෙම හම්බ වෙයි කියලා දකිනවා මිසක තියෙනවනේ. දැන් රත්නපුරේ යන්න ඕනේ කියලා හිතනකොටම එයා දන්නවා ගිහම වෙන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ පංච මහ භූත තියෙන තැනක අනාත්ම සංඥාවක් එනකොට මේ රත්නපුරයේ කියන ප්‍රපංච සංඥාව සිහිවේ නේද කියලා දකිනවා මිසක රත්නපුරයේ තියෙනව නෙමෙයි. දැන් අපි හිතාගන්නේ මේ හිතන එක තියෙනවා එතෙට යනවා කියලා. නමුත් මෙයාට ස්කන්ධයන්ගේ හට ගැනීමට නෝන. මේ රත්නපුරයේ කියන ප්‍රපංච සංඥාව මාතුල හට ගන්නවා මෙහෙම කියදලා කියන්නේ. මේ විදර්ශනා නුවණත් එක්ක තමයි එන්න සිහි කිරීමේ ප්‍රවණතාවය එන්නේ. නුවණ සිහි නුවණ එන්න වැඩෙනවා. තමුන්ගේ මනසින්ම උපදින නිමිත්ත එක්කයි හිතන්නේ කියන්නේ කරන්නේ. හැබැයි අවිද්‍යාවක් තියෙන එක දැනගන්න ඕනේ. ඒ මනස තුල නිමිති හටගත් ඒක මේ මගේම මනස තුල තියෙන නිමිත්තකට හිතනවා කියනවා කරනවා නේද කියන එක පෙන්වන්න ඕනේ. ඇයි මම මගේම නිමිත්තකට හිතන්නේ කියන්නේ කරන්නේ කියලා තමම්ම ප්‍රශ්න කළා ඇත්ත පෙන්වන්න ඕනේ. හැම වෙලේම ඇත්තමයි පෙන්වන්න
ඕනේ.
මම කියන එක ස්පර්ශ ආයතන හය ඇත්ත පෙන්වලයි මෙන්න මෙහෙම ඇත්තක් තියෙනතට මෙහෙම හදාගත්ත නිසායි මම හිතලා හිතනවා කියනවා කරනවා කියලා කියන්නේ කියන එක පෙන්වන්න ඕනේ. Да, я на тебя, наверное, да, наверное.